ඊළඟට ගරු ප්‍රසන්න රන්තුංග මැතිතුමාට මිනිත්තු 19 ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අයවැය මම දකින්නේ ආර්ථික අත්පුඩෙන් පීඩා විදි අසරණ ජනතාව එම පීඩනයේ මුදවා ගැනීමට ඉදිරිපත් කරපු අයවැයක් කියලා. විපක්ෂයේ ඇතැම් අය උත්සාහ කරනවා මේ අත්පුඩේ අදියේ සිද්ධ වුණා කියලා කියන්න. එයාලා උත්සාහ කරනවා රාජපක්ෂවරුන්ගේ එහෙම නැත්නම් පොහොට්ටුවේ යටතේ මේකේ සිද්ධ වුණා කියන්න. විපක්ෂයේ ඒ උත්සාහය මේ අයවැයෙන් තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රයට වාසිදායක අරමුණු ඉෂ්ට කර ගැනීමයි. ඔවුන් ඒ සඳහා පසුගිය දිනක ඉදිරිපත් වුණු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් ගැනත් කියනවා. හැබැයි මේ නඩු තීන්දුව වැද්ද විදියට අර්ථකථනය කරන්න විපක්ෂය බොහෝ උත්සාහ කරනවා. නඩු තීන්දුවක් පිළිබඳව ගත්ත තීන්දුව පිළිබඳව අපි අධිකරණයට ගරු කරන අය හැටියට අපි කතා කරන්නේ නැහැ. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි මේ නඩු තීන්දුව හරහා කාටවත් කියන්න බෑ ආර්ථිකය කඩාවැටෙන්න මේ කණ්ඩායම හේතු වුණා කියලා කියන්නේ. ඒ නිසා තමයි අපි ඉල්ලීමක් කරේ තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා මේ ආර්ථික අර්බුදය ඇති වෙන ආකාරය පිළිබඳව හොයන්න. අපි දැක්කා පෞගිය දවස් කිහිපය තුළ සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු කියනවා දැන් උසාවියේ තීන්දුවක් තියෙනවා අලුතෙන් මේ තේරීම් කාරක සභාවක් කරන්න ඕනේ නැහැ කියලා වගේ මතයක් මේ සභාවේ කියනවා. හැබැයි මම විශ්වාස කරනවා උසාවියට ඉදිරිපත් වෙච්චි ලිඛිත කරුණු අනුව ඒ කරුණු වලට අදාළව තීන්දුව දුන්නා මිසක් ඊට පරිබාහිර කරුණු අරගෙන උසාවියට තීන්දුවක් දෙන්න බෑ. ඒ නිසා තමයි තේරීම් කාරක සභාවක් ගත්තම තේරීම් කාරක සභාවේදී මේ පසුගිය අවුරුදු 75ම කාල සීමාව තුළ සිදුවෙච්චි ආණ්ඩුවලින් හෝ නිලධාරීන්ගේ වැරදි ප්‍රතිපත්ති හෝ ගත්ත තීන්දුව මත මේ ආර්ථික කඩාවැටෙනයි කියලා අපිට බලන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා පහුගිය අවුරුදු 30ක් යුද්ධයක් කරලා අපි විශාල ධනස්කන්ධයක් යුද්ධයට වියදම් කළා. 2018 ඉදිරිපත් කළ අයවැය වාර්තාවෙන් යුද්ධයට ගිය වියදම ඩොලර් බිලියන 400ක් කියලා තියෙනවා. දැන් මේ 2018 අයවැය කියන්නේ යහපාලන ආණ්ඩුවේ අයවැය. එදා තමයි කියන්නේ බිලියන 400ක් යුද්ධයට වියදම් කරා කියලා. එතකොට මේ යුද්ධට ගිය වියදම මේ නඩුව දාපු කණ්ඩායම් මේක ඇතුළත් කරලා තිබ්බද? නැහැ. එහෙමනම් ඒ පිළිබඳව තීන්දුවක් ගන්න අධිකරණයට බෑ. නෑ, මේ කාරණා විතරක් නෙමෙයි මෙන්න මෙව්වත් වුණා කියලා අධිකරණයට සීමාවෙන් පිට කතා කරන්න බෑ. ඒ නිසා තමයි දැන් යුද්ධයට 400ක් වියදම් කරා නම් යුද්ධයට ගිය වියදම ගැන කතා වෙන්නේ නැහැ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, LTT යුද්ධ හා JVP භීෂණය නිසා අපේ රටේ අහිමි වූ ආර්ථික අවස්ථාව වටිනාකම ඩොලර් බිලියන 200ක් කියලා ඉන්දියාවේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය ශිවශංකර් මෙන්න මහතා ප්‍රකාශ කළා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 200ක ආයෝජන අවස්ථාව අපිට අහිමි වෙලා තියෙනවා. මේ 200යි යුද්ධට ගිය 400යි එකතු කළාම ඩොලර් බිලියන 600ක් අපිට අහිමි වෙලා තියෙනවා. දැන් මේක උසාවියේ තීන්දුවට අරන් තියෙනවද? නෑ, ගරු නියෝජ්‍ය කතාද. ඒ නිසා උසාවිය ගත්ත තීන්දුවේ වැරදි අර්ථකථනයක් කරනවට වඩා සත්භාවයෙන්ම මේ රටේ ආර්ථික කඩාවැටෙන්න හේතු මොනවද කියලා හොයනවා නම් තේරීම් කාරක සභාවක් දාලා තේරීම් කාරක සභාව හරහා මේක සාකච්ඡා කරනවා නම් හොඳයි. දැන්ටපත් තේරීම් කාරක සභාව පත් කළා තියෙනවා. ඒ කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ අසීරු අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සියලු දේශපාලන පක්ෂක නායකින්ට එකතු වෙන්න ආරාධනා කළා. හැබැයි ඒ වගකීම බාරගන්න කවුරුවක්වත් ඉදිරිපත් වුණේ නැහැ. අපි දන්නවා අරගලයෙන් පස්සේ හැමෝම දේශපාලඥයන්ට අභියෝගයක් තිබුණා. හැබැයි රට බාරගන්න කියලා ගෝඨාභය මහත්තයා ආරාධනා කර මහින්ද රාජපක්ෂ අගමැතිතුමා අපි අමාත්‍ය මණ්ඩලෙම ඉවත් වෙලා අපි සියලු දෙනාටම කිව්වා මේක අරන් බාරගන්න රට බාර අරන් කරන්න කියලා. රට බාරගන්න කවුරුවක්වත් ඒ වෙලාවේ හිටියේ නැහැ. අද නින්දෙන් නැගිටලා වගේ දිසිලන්තය ගැන සුන්දර කතා කියනෝ මේ රට ගිනි කොටක් මැද තිබුණා කියලා මේ හැමෝටම අද අමතක වෙලා තියෙනවා. කරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා මීට අවුරුද්දකට එකයි මාරක් ඇතුළත අපි ඉන්ධන පෝලිං වල පුහිටපු හැටි ඉන්ධන ලබා ගන්න සල්ලි තිබුණත් ලබා ගන්න පුළුවන් කමක් තිබුණේ. ඒ වගේම ගෑස් ටික අපිට හොයා ගන්න බැරි වුණා. අත්‍යවශ්‍ය බෙහෙත් භාණ්ඩ ටික අපිට හොයා ගන්න විදේශ සංචිත අපේ රටේ තිබුණේ. අපි විශාල අර්බුදයකට රට ගියා. ඒ මේ අර්බුදයත් එක්ක පීඩාවට පත්වෙච්ච මිනිස්සු තමයි පාර්ථ බැස්සේ. ඒ පාර්ථ බහිනකොට අපිත් එක්ක වැඩ කරපු මිනිස්සුත් පාර්ථ බැස්සා. ඒක අපි හැමෝටම බලපෑව. මේ දේශපාලනය කරන අපිටත් ඒක බලපෑව. කාටවත් කියන්න බෑ අපි මේ සුපිරි ජීවිතය ඉදිනවා කියලා කියන්න බෑ. අපේ ගෙවල් වලත් ගැටු තිබ්බා. ගෑස් ටික නැති වුණාම තට්ටු නිවාසවල මිනිස්සුන්ට උයා ගන්න බැරි වුණා. ඒ අය එක තැනකට බිමට ගෙනල්ලා හැමෝම එක්ක අවුවෙලා උයාගෙන අපි දැක්කා ඒ විඳපු දුක. ඒ නිසා දැන් එව්ව අමතක කරලා මේ අයවැයෙන් මොකද උනේ, පෞද්ගල අයවැයදී මොනවද යෝජනා කරේ, එව්ව වුණාද නැද්ද, සාධාරණ විවේචන පිළිගන්න පුළුවන්. හැබැයි දේශපාලන න්‍යායපත්‍ර අනුව කරනකොට හැමෝම හිතා ගන්න ඕනේ අපිට දේශපාලනය කරන්න රටක් තියෙන ඕනේ, මිනිස්සුන්ට හිතවාදී වෙන්න ඕනි කියන එක අපි කල්පනා කරලා කටයුතු කරන්න ඕනි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා මේ භාරදූර වගකීම භාරගත්තා. ඒ සදා ඉදිරිපත් වුණා. ඒ නිසා තමයි අපිට අද මෙහෙම හරි කතා කරන්න අවස්ථාවක් ලැබුණේ. එතුමා පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ, හිටියේ එක්කෙනයි. ඒකත් ජාතික ලක්ෂණ ගැන විවේචන කරන්න හොඳ නැහැ. අපි ආණ්ඩුවේ බහුතරයක් ඉඳලා 69 ලක්ෂයක් ඡන්දේ දීලා පාර්ලිමේන්තුවේ 3/2 බලයක් තිබිලත් අපිට මේ පාලනය කරගන්න බැරි වුණා. ඒක අපි පිළිගන්න ඕනේ. ඒක කල්මනාකරණය කිරීමේදී ඇතිවෙච්ච ගැටලු වාසනාව අවාසනාවකට ඒ වගේ සිද්ධීන් වලට නායකින්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි ඒ වගේ අවස්ථාවකදී මේක බාර ගන්නකොට අපි පොහොට්ටුව පක්ෂයක් හැටියට අපි හිටියේ විපක්ෂයේ. අපි රනිල් වික්‍රමසිංහ විවේචනය කරපු මිනිස්සු. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරේ රට දේශපාලනයට වඩා ඉස්සරහින් තියලා එතුමා මේ රට ගොඩ ගන්න ඉදිරිපත් වෙච්ච නායකයෙක් හැටියට අපි උදව් කරා. එහෙමනම් ගරු නියෝජ්‍ය කතා නායකතුමනේ අපට වඩා මේ විපක්ෂයේ මන්ත්‍රීවරු විපක්ෂ නායකතුමයතුළු මේ හැමෝම ඉදිරි රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක එතුමත් එක තමයි යාපාලන ආණ්ඩුවෙ ගිදිච්ච. එහෙනම් අපිට වඩා වගකීමක් තියෙනවා විපක්ෂයට මේ වෙලාවෙදී. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ගෙන ආපු අද යෝජනා අර කාක්කගේ කූඩුවේ ගොහ පිටර දැම්මා වගේ කතාවක් කියනවා. එහෙමනම් අපිට වඩා එතුමාලා උදව් කරන්න ඕනි මේකට. අපි අතර ප්‍රතිපත්තිමය වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මුතුමාට මතකයි අරගලයේ වෙලාවේදී මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන සමහර දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව වටලන්න පාර්ලිමේන්තුව ගිනි තියන්න හැදුවා. අපි දැක්කා ඉතිහාසයේ ඒ කාල වකවානුවේදී ජනාධිපති මන්දිරයට මොකද උනේ, ජනාධිපති ලේකම් කාර්යාලයට මොකද උනේ, අග්‍රාමාත්‍ය කාර්යාලයට මොකද උනේ, ජනාධිපති මන්දිරයට ගිහිල්ලා පූලකේ බැලලා සබන් ගාගෙන නාපු මිනිස්සු ලෝකෙටම පෙන්නුවා තමන්ගේ රටේ තත්ත්වය මොකද්ද කියලා. ඒකනේ අර පීඩාවට පත්වෙච්ච මිනිස්සු නෙමෙයි, ඔය දේශපාලන න්‍යාය පක්ෂවල සමහර නියෝජිතෝ. ඒ පුද්ගලෝ ගැන දැන් ෆේස්බුක් වල යනවා ඒගොල්ලන්ගේ ඉතිහාසය ගැන. ජනාධිපති මන්ත්‍රී තිබ්බ වැටේ චීනච්චට්ටි මෙව්ව ටික කඩන් ගියේ මේ අරගලකාරෝද? අරගලකාරෝ කරේ නැහැ. අරගලකාරෝ සාමකාමී අරගලකාරෝ ඕව කරේ නැහැ, බලු වැඩ කරේ නැහැ. එව්වා කරේ අර මං හැමදාම කියනවා වගේ ගණිකාව ටිකකුයි හොරු ටිකකුයි කුඩුකාරයෝයි පාතාලි ටිකකුයි එක වෙලක් කරේ. ඒකයි මං කියා සාමකාමී අරගලෙගේ මේ මිනිස්සු ගියත්තට. ඒකට නායකත්වය දුන්නේ ඔය පාර්ලිමේන්තු ගිනි තියන්න හදන මිනිස්සු. ඒ නිසා මේ රටේ ඒ වෙනකොට මහලුකොට ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන එදා හැසුරුනේ එහෙමයි. ඒ තරම් නෙමෙයි ඒ පැසිට්වාදීන් ආරක්ෂා කරපු කොට්ටාසිකුත් මේ පාර්ලිමේන්තුවේ හිටියා. එවන් වූ රටක් තමයි වර්තමානයේ රනිල් වික්‍රමසිංහ මහතා බාරගත්තේ 2023 වර්ෂය සඳහා අයවැයක් ඉදිරිපත් කළ ඉතා අමාරුවෙන්. හේතුව ඒ වෙනකොට මේ රට බංකොලොත් කියලා නිවේදනය කරලා ඉවරයි. රට බංකොලොත් වෙච්චි රටක් බාර අරගෙන එදා අයවැයක් ඉදිරිපත් කරලා ඒ අයවැය අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒකේ කොච්චර සාර්ථක වුණාද අසාර්ථක වුණාද කියන්න පුළුවන්. හැබැයි එතුමා මුහුණ දුන්නේ කවුරුවක්වත් මුහුණ දීපු නැති තැනක ආර්ථිකයකට මුහුණ දීපු අවස්ථාවකදී තමයි මුදල් ඇමතිවරයා හැටියට එදා ගෙනාවේ. එදා අපි දන්නවා ඉතිහාසයේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයලා, ප්‍රේමදාස මහත්තයා, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, මහින්ද මහත්තයලා මේ කාලේ උතුරු යුද්ධයක් තිබුණා. හැබැයි ආර්ථිකයට අයහපත් වෙලා තිබුණ නැහැ. ඒක පාලනය කරගෙන ක්‍රමවේද තිබුණා. හැබැයි මෛත්‍රීපාල ජනාධිපතිතුමාලට එහෙම ප්‍රශ්නයක් තිබුණ නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහ බලයට එනකොට රට බංකොලොත් වෙලා ආර්ථිකය කඩන් වැටිලා රටේ භීෂණය වැඩි වෙලා මිනිස්සු මිනි මරණ තත්ත්වයට පත් වෙලා ඒ වගේ තත්ත්වයකට පත්වෙච්ච වෙලාවකද බාරගත්තේ. හරියට ඔබතුමාලට මතක ඇති දැන් මේ අලුත් පරපුර ධර්ණයේ 88-89 මේ රට තිබිච්ච තත්ත්වය. එදා විපක්ෂ නායකතුමාගේ තාත්තලා මේ රට පාලනය කරනකොට දේශපාලන රැස්වීමක් තියන්න බෑ, රැස්වීමකට සැනකට එන්න දුන්නේ නැහැ. කඩ වැවේ තුන්ඩු කැල්ලේ අද මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන අයට මම මේ මතක් කරලා දෙන්නේ මොකද අලුත් પરම්පරාව මේව මතක නැහැ. ඒගොල්ලෝ සුදුණු වගේ අපි මුකුත් නැහැ 225 අපි තුන් දෙනා විතරයි හොඳයි කියන්නේ ඒගොල්ලන්ටයි තියන්නේ. ඉතිහාසයේ එහෙම කාල සීමාවල් පැන්නා. ඒ වගේ කාල සීමාවකටම අපි මුහුණ දුන්න පහුගිය කාල සීමාවේදී. ඒ නිසා අද විපක්ෂය අහනවා 2023 කීපු දේවල් මේ වර්ෂවල වෙද්දි කොච්චර කරලා තියෙනවද කියලා. එක එක සමීක්ෂණ වාර්තා ගණන් හිලව් කියන්න පුළුවන් අරක වෙලා නැහැ මේක වෙලා නැහැ කියලා. හැබැයි ওই සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන මහතුරු රට වැටුණාම ඒවා ගොඩ ගන්න මොනවද කරේ කියන එකයි අපිට අහන්න තියෙන්නේ. ඒ නිසා ඔය කියන කතා ටික හරි කියන්න රටක් ඉතුරු වුණේ මේ ප්‍රජාතන්ත්‍රවාදී මේක ආරක්ෂා කරලා මේ පාර්ලිමේන්තුව ආරක්ෂා කරලා අපිට කටයුතු කරන්නේ නායකත්වය දා රනිල් ක්‍රිෂ්ණ මහතා දීපු හින්දා. අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ 225 නියෝජනය කරනවා. මේ එයින් ජාතික ලයිස්තුවේ හැරෙන්න අනෙක් සියලු දෙනාම මහජන ඡන්දයෙන් පත් වෙන්නේ. මිලියන 21ක් ජනතාව නියෝජනය කරන්න තමන්ගේ කොට්ටාස තමන්ගේ ජන කොට්ටාස අනුව මේක නියෝජනය කරනවා. වෘත්තිකයෝ එනවා, ආදිවාසීන්ගෙන් එන්න ඕනේ, වෛද්‍යවරුන්ගෙන් එනවා, ව්‍යාපාරිකයෝ එනවා, ක්‍රීඩකයෝ එනවා, එක එක කණ්ඩායම් නියෝජනය කරනවා. හැබැයි මේ 225ම වියතුන් උගතුන් කියාගෙන ආයුතුයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ කොට්ටාස වල තියෙන සමාජ ගැටලු ගැන කතා කරන්න තමයි මේ පාර්ලිමේන්තුවේ තියෙන්නේ. හැබැයි මේක ඇතුළට ආවම වියතුන් උගතුන් අපි සම්බන්ධ කරගෙන මේ රටේ වෙනුවෙන් රාජ්‍ය ආයතන පාලනය කරන වැඩපිළිවෙල දන්න ඕනේ. ඉතිහාසයේ ඉඳන් මේ ඩොක්ටර් හර්ෂ දාන මන්ත්‍රීතුමා දන්නවා මේ ආයත අපේ අමාත්‍යංශයට තියෙන ආයතනවල අධ්‍යක්ෂක මණ්ඩලවලට රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. මුදල් අමාත්‍යංශයේ නියෝජනය කරන අය ඉන්නවා. හැබැයි අපේ රාජ්‍ය ආයතන කීයක් පාඩු ලබන ආයතන බවට පත් වෙලාද? එහෙම පත් වෙන්නේ ඇයි? එතකොට මුදල් අමාත්‍යංශයේ නියෝජිතවරු මොනවද කරේ? ඒවට විකල්ප හැදුවද? මේ තරම් ආණ්ඩුවට බරක් වෙන මට්ටමට ගේන්න උනේ ඇයි? ඒ වගේම අපි ඒ අපි මේ 225ටම චෝදනා කරනකොට අපි දන්නවා මහ බැංකුව ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ වකවානුවේ මේ අවුරුදු 75 මේ හිටියා. අපි ප්‍රතිපත්ති තීන්දුව අරගෙන ක්‍රියාත්මක කරනකොට ඒ ප්‍රතිපත්ති තීන්දුව හදනකොටත් ওই නිලධාරීන්ගේ උපදෙස් අපිට ලැබෙනවා. මම හැමතිවර හැටියට කටයුතු කරනකොට එහෙම නිලධාරී මණ්ඩලයක් අපිට හදලා අපේ අයවැය හදලා අපිට ඉදිරිපත් කරනවා. ඒව අපි සාකච්ඡා කරනවා. ඒ නිසා ඒ අපි ඒකයි මම මුලින්ම කිව්වේ සමහර ආණ්ඩු නිලධාරීන් වැරදි ප්‍රතිපත්ති ගත්ත තීන්දු తీරන නිසා යම් හේතු වෙන්නේ නැති. හැබැයි ඊට වඩා දේවලුත් තියෙනවා. යුද්ධය, මේ රටේ ඇතිවෙච්ච කැරලිකාරී තත්ත්වය, ස්වභාවික විබත්, මේ හැම දෙයක්ම මේ ආර්ථික අර්බුදයට බලපාලා තියෙනවා. ඉතින් මෙව්වා උසාවියේ සාකච්ඡාවට ගත්තේ නෑ ගරු නියෝජ්‍ය කතා. ඒකයි මම මුලින්ම කිව්වේ තේරීම් කාරක සභාවේ වටිනාකම. කොහොම වුණත් මේ අපි හැමෝම කියන ලොකුවට මේ රට තියෙන කණු තුනක් උඩ විදායක, විවස්ථාදායක, අධිකරණය. හැබැයි රටක් වටන්න නම් මේ තුනම විනාශ කරන්න ඕනේ. රට වටන්න නම් මේ තුනම විනාශ කරන්න ඕනේ. ඒ සඳහා සමහර රාජ්‍ය නෝන සංවිධාන වලට සල්ලි ලැබුණා. ඒ සඳහා මෙහෙයුම් කරා. ඒ පෞගිය කාලෙම මේක එකපාරම වෙච්ච ගින්නක් වගේ පුපුරුපු එකක් නෙමෙයි. මේව පෞගිය කාලේ සැලසුම් සාගත වුණා. බෞද්ධ ආගම ගැන තිබ්බ ආගම විශ්වාසය නැති කරන්න හාමුදුරුවරුන්ගේ වැරදි දේවල් සමාජ මාධ්‍යවල හදලා හෝ ඇත්තෙව්ව හෝ මාරු විදිහට ප්‍රචාරය කරා. මේ රටේ තරුණ පරපුරට පන්සල් තියන්න එපා කරුවේ ඒ විදිහට. එහෙම තමයි තමන්ගේ සංස්කෘතියත් නැති කරන්න ඕනේ, රටක් විනාශ කරන්න. ඒක මුලින්ම ගහලා ඉවර කරා. ඊළඟට විධායක සම්බන්ධව රටේ මිනිසුන්ගේ අවිශ්වාසය ගොඩනගලා විධායකයන් එපා කියලා ගෝඨාභය මහතා ගෙදර අරනකම්ම ඒ වැඩේ කරා. හැබැයි ඒ කරේ කවුද? අර පූල්වල සබන් ගාලා නාපු මිනිස්සු. ඒකයි මේකේ වැරද්ද. තේරුමක් නැති මිනිස්සු. ඒ වගේම ඊළඟට විවස්සාදායක පයි කියනවා 225 පයි කියලා මේක ඇතුලේ ඒ තමයි අය කියනවා. හැබැයි 225 ඒ තුන් දෙනෙකුත් ඉන්නවා. එහෙම කියන ප්‍රදේශපාලන පක්ෂවල. හැබැයි ඒගොල්ලෝ නියෝජනය කරන්නේ ඒගොල්ලන් තුන් දෙනා වුණාට මේ 225 නියෝජනය කරන කණ්ඩායම ඉන්නවා. ඒ මම මේ අපි පෞගිය කාලේ මේ වැටිලා තිබිච්ච තත්ත්වෙන් මේ රට මේ තත්ත්වයට ගේන්න අපි දන්නවා. මම මුලින් කිව්ව එකයි අධිකරණයටත් මේ කාලේ සීමාවිත ගන්නවා. මේ තුනයි තමන් ආගමයි සංස්කෘතියටයි ගැහුවයින් පස්සේ මේ රට නැති වෙනවා. එතකොට මේවා පිටිපස්සේ කවුද ඉන්නේ? ඒවගෙන කල්පනා කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. අපි මේවා හිතන්න ඕනේ. අපි දන්නවා ග්‍රීසිය, පෘතුගාලය, ආජෙන්ටිනා වගේ රටවල් මේ වගේ ආර්ථික අර්බුද වලට මුහුණ දුන්නා. සමහර තැන්වල මම අහගෙන ඉඳා විපක්ෂ කියන කන්නවත් තිබුණේ නැහැ පළක් රටවල් වලට. හැබැයි අපේ රටේ මිනිස්සු කොහොම හරි යම් කල්මනාකරණයක් කරා. ඒ වගේම මේක ජනාධිපතිතුමා තනියම කරපු දෙයක් නෙමෙයි. මේ කැපකිරීම කරේ මේ රටේ මහජනතාව. මහජනතාව විශාල කැපකිරීමක් පෞගිය කාලේ කරා. සමහර විලාවල් වලට පෝලිං වල පැය 13 ඉඳගෙන මේ අරගල කියලා ගිනි කියන්නේ ගියපු කාලකණ්ණි ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. මිනිස්සු පාර්ථ වෙලා හිටියා. අර්බුද මේ රට අරගලයක් කරලා මේ ප්‍රශ්නේ විසඳනවා නම් අරගලෙන් පස්සේ විසඳලා තියෙන්න ඕනේ. අරගලෙන් ප්‍රශ්නේ විසඳන්න බෑ. ගෙවල් ගිනි තියලා විසඳන්න බෑ. ඒවට සම්බන්ධ මිනිස්සු අපි කවුද කියලා දැන් දන්නවා. ඒගොල්ලන් නියෝජනය කරන්නේ කොයි දේශපාලන පක්ෂවලද කියලා අපි දන්නවා. හැබැයි රටක් හැටියට ජනතාවගේ කැපකිරීම කරා. ඒ අය ඒ කැපකිරීම රජයට ශක්තියක් වුණා. ජනාධිපතිතුමා, මුදල් අමාත්‍යාංශ නිලධාරීන්, මහ බැංකු නිලධාරීන් එක්කහුවෙලා එක කණ්ඩායමක් හැටියට උදව් කරා. මේ පාර්ලිමේන්තුව තුළ ඒ සහයෝගය අවශ්‍ය වෙනවා. දැන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිද්ධියේදී අපි ආණ්ඩුව විපක්ෂය ඔක්කොම එකට එකහු වෙනවා. එක්කහුවෙලා මේක කර යුතුයි කියලා කියනවා. ඒ වගේම පලස්තීන ප්‍රශ්නේදී අපි ඔක්කොම එකවෙලා යෝජනා සම්මත කරනවා. ඇයි මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න අපි ඔක්කොම එකවෙලා කටයුතු කරන්න බැරි? ජනාධිපතිතුමා එතුමාගේ කතාවේදී ආරාධනා කරේ අපි එකවෙලා වැඩ කරමු කියලා. 2023 අයවැය ඉදිරිපත් කරද්දී රනිල්ට මේක කරන්න බැහැ කියලා තමයි විපක්ෂය කිව්වේ. මං කිව්වා වගේ අර කපුටගේ කූඩුවේ කොහෙලා බිත්තර දානවා වගේ මේ වගේ කතා කිව්වේ. හැබැයි මේ වෙනකොට 70% තිබුණ උද්දමනය 1.3 දක්වා අඩු කරගෙන තියෙනවා. බින්දුවට වැටලා තිබෙන ඩොලර් සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 3530 දක්වා වැඩි කරගෙන තියෙනවා. 2023 පළමු මාස 9 තුළ බිලියන 123.8 සැලකිය යුතු ප්‍රාතිපික අතිරික්තයක් ළඟා කරගන්න පුළුවන්කම ලැබුණා. 130% දක්වා ඉහළ නැගිටපු පොලි අනුපාතය දැන් 115% පමණ දක්වා පහළ වැටලා තියෙනවා. විදුලි බලය අඛණ්ඩව ලැබෙනවා. ගෑස් තියෙනවා. අඛණ්ඩ ඉන්ධනත් ලැබෙනවා. පෝර ප්‍රශ්නේ ධනාත්මක ආර්ථික වර්ධනය කරගෙන යන ආර්ථික විශේෂයන් පෙන්වා දෙනවා. මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප 10,000 වැඩි කළා. විවේචන තියෙන පුළුවන්. විශ්‍රාම වැටුප දීමනාව 2,500 වැඩි කළා. ආබාධිත පුද්ගලින්ගේ වකුගඩු රෝගීන් දීමනාව 7,500 වැඩි කරලා තියෙනවා. වැඩිහිටි පරපුර වැඩිහිටි පුරවැසියන් සඳහා ලබා දෙන මාසික දීමනාව 3,000 දක්වා වැඩි කරලා තියෙනවා. අශ්වැසුම වැඩසටහන ගැන මේක පැහැදිලි කරන් බිලියන 60ක් මෙච්චර කාලෙ වෙන් කරලා තිබෙන බිලියන 183 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේ ගොඩාක් කාරණා මේකේ තියෙනවා, ධනාත්මක දේවල්. මේව යෝජනා, අපි දන්නවා මේක යෝජනා තමයි ක්‍රියාත්මක කරන්න සැලසුම් කරන්නේ. මගේ අමාත්‍යාංශය ගැන නොයෙක් දේවල් පෞගිය දවස්වල කතා වුණා. මම ඒවට අපේ විශේෂයේදී පැහැදිලි කතා කරන්න උත්තර දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මොකද ගිය පාර ප්‍රකාශ කරා වගේම තට්ටු නිවාස වැඩපිළිවෙල පෞගිය අවුරුද්ද තුළම අපි ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙනවා. ඒකෙදි තියෙන නීති අනුකූල ගැටළු විසඳන්න ඕනේ. අපි දන්නවා පන්සිංහ ප්‍රේමදාස මහතා දීපු ඉඩම් අදවත් තාම පැවිරිලා නැහැ. ඒ පැවිරිච්ච ඉඩම් වල ඔප්පු ටික දී ගන්න බෑ. මේ නිවාස සංකීර්ණ වල තියෙන ඒවල ඉඩම් පැවිරිලා නැහැ. එහෙමනම් මෙව්වට නෛතික පසුබිමක් ඇති කරලා තමයි මේව කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පෞගිය අවුරුද්ද අපි කරපු නිසා තමයි ජනාධිපතිතුමා බය නැතු කිව්වේ මේ අවුරුද්ද අපි කරනවා කියලා. ගෙවල් 50,000 තියෙනවද කියලා මම කිව්වා. ඊට වැඩිය තියෙනවා. හැබැයි ක්‍රමානුකූලව අපි හැමෝගෙම බලාපොරොත්තු ඉටු කරන්න නම් මෙව්වල අනපනත් වෙනස් කළා මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා වැඩ කරන්න ඕනේ. ඒ නිසා මේ 2023 බලාපොරොත්තු වුණා නම් සුභසාධන අයවැයක් ඉදිරිපත් කරන්න මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය තුළ කරන්න බෑ. හැබැයි මේ මට්ටමේ හරි එකක් ඉදිරිපත් වෙච්ච එක අපි සන්තෝෂ වෙන්න ඕනේ. මොකද මේ සඳහා ජනාධිපතිතුමා සල්ලි ගෙදරින් ගෙනාවෙත් නැහැ, විපක්ෂ නායකතුමා සාක්කුවෙන් ඇදලා ගන්නෙත් නැහැ. මුකුත් වෙච්චි නැති ගානට කතා කරන්න මේ පාර්ලිමේන්තුවේ සමහර උගත් බුද්ධිමත් කියන අය මේක මුකුත් රටේ වෙලා තිබිච්ච නැහැ වගේ තමයි අදහස් ප්‍රකාශ කරන්නේ. මේ කුවකත්වයත් එක්ක මේ රට ගොඩ ගන්න බෑ කරුණ නියෝජ්‍ය කතාවට. මේක නිදන්ගත රෝගයක් වගේ. අපි සමහරවිට මේ නිදන්ගත රෝගයට පීත්වත්වය දෙන්නේ මේ පාර්ලිමේන්තු නියෝජනය කරන සමහර දේශපාලන පක්ෂ. අපි දන්නවා 1971 වැල්ලවාය පොලිසියට ගහලා කැරල්ල පටන් ගත්තා. ඒ අය පන්ති පාතියල මොලේ හෙල්ටුවේ නිර්ධන පන්තිය පාගා දමන ධනපති පන්තියක් විනාශ කළ යුතුයි කියලා. තරුණ 5000 විතර බිලි පූජා වුණා. හැබැයි මොකද අවසානයේ දුන්නේ? 88 බීසරේ පටන් ගත්තේ කොළඹටිගිරි ගමට කැකිරි කියලා. මොකද උනේ? විශාල තරුණයෝ පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. මේ ඒ අය සමාජ වෛරය හදලා මිනිසුන් ඒ පාර්ත බස්සල ඒ රාජ්‍ය දේපල ගිදි තියලා මිනි තමන්ගේ දේශපාලන මතවාදයට ගරුකට කරන මිනිසුන්ගේ බෙල්ල කපලා බෙවල තිය එල්ලලා එහෙම තමයි එහෙම කරේ. එහෙම කරන අය මම දැක්කා පෞගිය කාලේ ජයජාදන් මහත්තයාට කිව්වේ යැංකි ඩිකී කිව්වේ ජයජාදන් මහත්තයා. හැබැයි අද ඒ පක්ෂනායකවම ඇමරිකාවට ගිහිලා චීස් බටර් හැම්බේකන් කාලා තමන්ගේ පන්තිය නියෝජනය කරනවා. හොඳයි එන්න ඕනි එහෙම. හැබැයි අනිත් මිනිහට වෛර කරන්න හොඳ නැහැ. ඒගොල්ලොන් මෙවට සම්බන්ධ වෙන්න හොඳයි. ඒගොල්ලා අපි දන්නවා මෙතන කතා කරනකොට මේ රටේ සෑම ජනාධිපති කෙනෙක්ම බලයට ගේන්න ජනතා විමුක්ති පෙරමුණ උදව් කරා. චන්දකයා මැතිනේ බලයට ගේන්න එයා වැඩ කළා විතරක් නෙමෙයි. ඇමතිකම් තුනක් ගත්තා, රාජ්‍ය ඇමතිකම් තුනක් ගත්තා. ඒගොල්ල මේ ඒ චන්දකයා මැතිනේගේ ආණ්ඩුවේ කොටස්කාරව බවට හිටියා. එහෙමනම් කොහොමද අවුරුදු 75ක ඉතිහාසයේ ඒගොල්ලන් කොටස්කාරව නෙමෙයි කියලා කියන්නේ? ඒ වගේම එතුමාලා වැව් හදන්න දුන්නේ සමිති ගහලා ඒගොල්ලන්ගේ පාක්ෂිකව හදාගෙන වැව් හැරුවා. ඉතිහාසයේ මේ දේවල් වෙලා තියෙනවා. ඊට පස්සේ චන්දිකා මැතිනිගෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගේනාව මහින්ද මහත්තයාට විතරයි මේ රට ගොඩගන්න පුළුවන් කිව්වා. මේවා අමතක කරන්න බෑ. මිනිසුන්ට මේ බොරුව කියලා බොරු ආටෝප පෙන්නලා මේ අපි කොත්තනවත් හිතියේ නැහැ කියන්න බෑ. එතුමන්ලා කතා කරපු දේවල් මේ පාර්ලිමේන්තුවේ හැන්සල්ගත වෙලා තියෙනවා. ඒ වගේම යහපාල ආණ්ඩුවේ සිරිසේන ජනාධිපතිතුමාට උදව් කරන්න කටයුතු කරපු විදිය මුළු රටම දන්නවා. එයා ඒකට පෙනී හිටියා. ඒක වැරද්දක් නෙමෙයි. තමන්ගේ දේශපාලන මතවාදය අනුව එහෙම කටයුතු කරන්න පුළුවන්. හැබැයි අරලයා මන්දිරයට ඉස්සරහට යන්නතු පස්ස දොරෙන් ගිහිල්ලා ආණ්ඩුව මෙහෙමලා දැන් කියනවා අපි එතන ඉතිේ නැහැ කියලා. අරලයා මන්දිරයේ රණලි කුමසිංහ මහත්තයා. එතුමත් එක තමයි එතුමන්ලා ඒක වැඩ කරේ. මේ විපක්ෂයම දන්නවා ඒක. ඉතින් ඒ එහෙම දූෂණ විරෝධී කමිටුවේ තනතුරු තානාන්තර අරගෙන රාජපක්ෂවරු හිරේ දාලා දැන් කියනවා මේ ආපව බලයට આવොත් මේ උදූෂණ කරපුවා හිරේ දාලා කියලා. හොඳයි කරපුවා හිරේ දාන්නත් ඕනේ. හැබැයි ඒව කරන්න තාණ්ඩුවක් එන්න ඕනේ. එතුමන්ලාගේ එයාලගේ ආණ්ඩුවක් කැබිනට් එකක් අනුකූල කමිටුවයි. කමිටුවෙන් තමයි එදා යහපාලන ආණ්ඩුව කාලෙත් මේ කරේ. ඉතින් ඒගොල්ලන්ට මෙවට සම්බන්ධුනේ නැහැ කියලා කියන්න බෑ. ඒ නිසා ඒගොල්ලනුත් මේ පාලන යන්ත්‍රයට සම්බන්ධ වෙලා ඒක කොටස්කාර වෙලා මිනිසුන්ට ඇත්ත කියලා බලය ගන්න ඕන. ඒක වෙනම දෙයක්. ඒ නිසා මම මගේ කාලය පිළිබඳව ගැටලුවක් තියෙන නිසා කෙටියෙන් මම ඉල්ලීමක් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ වෙලාවේදී රට පළමුවට තියලා දේශපාලනයේ දෙවන තැනට අරගෙන අපි ඔක්කොම එක්කවෙලා මේ පවතින ආර්ථික අර්බුදයේ මේ ඉදිරි මාස කිහිපය තුළ කටයුතු කරන්න අපි සියලු දෙනාම එක්වලා කටයුතු කරමු කියන ආරාධනාව කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි කරව මාත්‍යමනේ. ඊළඟට ගරු තලතා අතුකොරළම් මෙතනිය. ඔබතුමියට මිනිත්තු 14 කාලයක්
තියෙනවා. 15යි. ගරු
විනාඩියක් අඩු වෙලා.
සනාරුඩ නියෝජ්‍ය කතානායකතුමනි, පෞගිය දවසක බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ උගත් කෙනෙක් මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් වෙනුවෙන් පවත්වන ලද උත්සවයකදී තවත් බොහොම උගත්යයි කියලා අපි පිළිගන්න හිතන කෙනෙක් කියනවා. පෞගිය දවසක ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු රාජපක්ෂ මහතුරුන්ට විරුද්ධව දීපු තීන්දුව පිළිගන්නෙත් නැහැ, පිළිගන්න කටයුතු කරන්නෙත් නැහැ. හැබැයි අවශ්‍ය නම් අපිට මහ ජනතාව පාරට ගන්න පුළුවන් කියලා. එතකොට අපි තාමත් හිතනවා මේ රට දැන් නිවැරදි දිශාන්තියකට ගමන් කරන්න කටයුතු කරන වෙලාවක රාජපක්ෂ මහත්තුරු බේරගන්න ඉන්න මේ උගත්තයයි කියන කොටස ඒ අයගේ මොන ආශාවන් ඉෂ්ට කරගන්න මේ විදියට රටේ ජනතාව බිල්ලට දෙන්න සූදානම්ද කියන ගැටලුව අපිට ඇති වෙලා තියෙනවා. ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තුමා කියලා තියෙනවා එතුමා මේ තීන්දුව පිළිගන්නේ නැහැ කියලා. ඒ වගේම දැන් දිගින් දිගටම කියවෙනවා තේරීම් කාරක සභාවක් ගැන. ඒ ඉතිහාසය අපි හොඳට දන්නවා. තේරීම් කාරක සභාව දාලා මේ රටේ අධිකරණයේ මුල් පුරුකට අත තියපු තේරීම් කාරක සභා ඉතිහාසයක් මේ පාර්ලිමේන්තුවේ තියෙනවා. එදා හිටපු අග්‍රවිශ්වකාරතුමිය ශිරාණි බණ්ඩාරනායක මැතිනියව මේ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් ඉදිරියට ගහලා දෝෂාභියෝගයක් ගෙනල්ලා ඉදිරි ඉවත් කරපු විදිය කාටවත් අමතක කරන්නට බෑ. ඉතින් මේ ඉතිහාසය තුල ඉඳගෙන අද තාමත් කටයුතු කරනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීන්දුවක් පිළිබඳව එකග වෙන්නේ නැත්තම් ඒක එතනට ගිහිල්ලා කතා කරගන්න එකයි තියෙන්නේ මේ නොයකුත් පල්හැලි කියවන්නේ නැතුව. විශේෂයෙන්ම අපි දන්නවා අද කොච්චර කවුරු කිව්වත් යුද්ධයක් කරා අරවා මේවා කියලා. අපි දන්නවා එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1977 බලයට පත් වෙලා මේ රටේ ඛණ්ඩ තිබිච්ච නැති අඬින්න තිබිච්ච නැති පරණ ටයර් එක ගෙනහිලා අලුත් ටයර් එක ගත්ත යුගයක්, අඩුගානේ පාන් කාඩ් එකට පාන් ලැබිච්ච යුගයක් වෙනස් කරන්න එතුමා මේ රටේ ඉස්සෙල්ලම කරපු වැඩේ තමයි රටට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කරන්න. අවුරුදු 30 ගානකින් සමහර අය කරන්න හීනෙන් දැකපු දේවල් යෝධ මහවැලි ව්‍යාපාරයේ අවුරුදු 6කින් ඉවර කළා. මේ රටේ කර්මාන්ත වලට නව පණක් ලබා දුන්නා. ඒ දුන්නේ මේ රටට විදේශ විනිමය ගේන්න, එහෙම නැත්නම් විදේශ විනිමය මේ රටේ වැඩි කරන කටයුතු ඇති කරන්න. විශේෂයෙන්ම තේ කර්මාන්තය, එහෙම නැත්නම් ඇඟලුම් කර්මාන්තය වගේ අලුත් කර්මාන්තයක් මේ රටට හඳුන්වලා දීලා නිදහස් වෙළඳ කලාප ඇති කරලා අපනයන ආදායම වැඩි කරන්න එදා ගරු ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා කටයුතු කරා. ඒ කටයුතු කරේ අපේ රටට. සමහර අය අහුවන්නේ ඩොලර් ඛණ්ඩද කියලා. දැන් ඩොලර් ඛණ්ඩ එපා. ගෑස් ටික මිල ඉහළ යනකොට, තෙල් ටික මිල ඉහළ යනකොට, අනික් පිටරටින් ගේන දේවල් මිල ඉහළ යනකොට ඩොලර් ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ඉතින් අපි දන්නවා යුද්ධේ කරා. නමුත් මේ යුද්ධය වෙනුවෙන් වියදම් කරපු දේවල්, එහෙම නැත්නම් යුද්ධයට අවශ්‍ය මුදල් හොයාගන්න කටයුතු කරේ කොහොමද? මේ යුද්ධයක් නිසා වවාගෙන කාලා දැන් රටේ පිළිගත්ත මතය මේ සියලු දෙනාම දන්න කාරණය තමයි රාජපක්ෂ මහතුරු මේ හැම එකකටම වග කියන්නට ඕනේ කියලා. හැබැයි අපි ඉතිහාසයේ මේවා හැමදාම මේ තුවාල වගේ පාර අවුස්සන්න කැමති නැහැ. මොකද අපිත් කැමති මේ රට අද ඇති වෙලා තියෙන තත්ත්වයෙන් වෙනසක් දකින්න. විශේෂයෙන්ම මේ නඩු තීන්දුව ගැන කතා කර කර නඩු තීන්දුව හරිද වැරදිද කියලා කතා කරන එක නෙමෙයි අපේ කාර්යභාරය. බංකොලොත් වෙච්ච රටක අද මේ ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා හැටියට ඉදිරිපත් කරලා තියෙන අයවැයක්. ගිය අවුරුද්දේ අයවැය ඉදිරිපත් කරනකොට එදා 2023 අයවැය ඉදිරිපත් කරනකොට බිලියන 2500ක් ඉක්මවපු පරතරයක් තිබුණා. දෙක හිඟයක් අයවැය හිඟයක් හැටියට පරතරයේ හිඟයක් හැටියට ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ආදායම බිලියන 2839ක්, වියදම බිලියන 5253ක් තියෙන වෙලාවක තමයි මේ හිඟය මේ 2023 වර්ෂයේ ඇති වෙලා තියෙන්නේ. දැන් 2024 අයවැය හැටියට ආදායම බිලියන 4107කුත්, වියදම බිලියන 7000කට ආසන්න ප්‍රමාණයකුත් හැටියට දක්වලා තියෙනවා. එතකොට ලබන අවුරුද්දේ අයවැය පරතරය හිඟේ බිලියන 2871ක් ලෙස අපිට හඳුන්වලා දෙන්නට පුළුවන්. ඉතින් මේකේ රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 10000කින් අප්‍රේල් මාසෙ ඉඳලා ගෙවන්නත්, විශ්‍රාමිකයන්ට රුපියල් 2500ක් දෙන්න, ආබාධිත වකුගඩු රෝගීන්ට 2500ක් දෙන්න, වැඩිහිටි දීමනාව රුපියල් 1000කින් වැඩි කරන්න, රජයේ ඉඩම්වල පදිංචි ලක්ෂ 20කට ඔප්පු ලබා දෙන්න, ඒ වගේම අර සුරක්ෂා රක්ෂණ ක්‍රමය නැවතත් ඇති කරන්න, ඒ වගේම කොළඹ කුලී නිවාසවල පදිංචි අයට මේ ඒකේ අයිතිය 50000කට ලබා දෙන්න, මේ වගේ යෝජනා තියෙනවා. අපි මේවට කැමති අකමැති නෙමෙයි. නමුත් වැඩේ තියෙන්නේ මේවා කොච්චර දුරට, වචනත් සුන්දරයි කතාවත් සුන්දරයි අපේ හිටපු අපේ වර්තමාන ජනාධිපතිතුමා, නමුත් මේක කොච්චර දිගට කරන්න පුළුවන්ද, කොච්චර සාර්ථක වෙනවද කියන එක ගැන ගැටලුවක් තියෙනවා. මොකද අර අයවැය හිඟය දිහා බලනකොට. ඉතින් විශේෂයෙන්ම මේ රටට ණය ලබා ගන්නකොට, යුද්ධේ කරන්න හරි යුද්ධේ කරේ නැහැනේ ගෙදරින් ඇහැල්ලා, යුද්ධ කරනකොට අපිත් ඒකට දායක වුණා. ආරක්ෂක බද්දක් එදා අපි ගෙව්වා. එතකොට ඒ බදු ගෙවනකොට මේ රටේ ආරක්ෂක බද්දට යටත් වෙච්ච සියලු දෙනාම යුද්ධයට දායක වෙලා තියෙනවා. කිසි කෙනෙක් යුද්ධය මේ අවතක්සේරු කරන්න කටයුතු කරන්නේ නැහැ. නමුත් ඒ වෙනුවෙන් වියදම් කරපු ණය හැටියට ගත්ත දේවල්, යුද්ධෙන් පස්සේ ලොකු සංවර්ධනයක් පෙන්වන්න ඩොලර් වලින් ගත්ත ණය ගෙවන ක්‍රමයක් හැදුවේ නැහැ. ඒක තමයි ගරු මුරසනාරුඩ අපේ නියෝජ කතානායකතුමනි, ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ණය ගන්නකොට ඩොලර් වලින් ගන්නවා, ගෙවන්නේ රුපියල් වලින්ද ඩොලර් ඛණ්ඩද කියලා සමහර වෙලාවට අහපු යුගයක් මේ රටේ තිබුණා. ඒකේ ප්‍රතිඵලය තමයි අමතක කරන්න එපා, පහුගිය අවුරුද්ද වෙනකොට අපිට වැඩිය ගොඩාක් පිටවස්සෙන් හිටපු බංග්ලාදේශ රටෙනුත් ඩොලර් මිලියන 300ක ණයක් ගන්න කටයුතු කරා. ඉතින් මේවා අද සමහර අයට අමතක වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි මතක් කරලා දෙන්න ඕනේ, අපි මොන දේ වුණත් මේ රට, අපි මේ ඉපදිච්ච රටේ අපි මැරෙන මිනිස්සු මේකේ. හැබැයි අපිත් මේක ජීවත් වෙනකොට අපිට තියෙන්න ඕනේ අපි කොහොමද මේ රටේ හැම එක්කෙනාටම වගේ අපිට මුණ දෙන්න ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මේකෙදි අපි සියලු දෙනාටම ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි හොඳ දේට හොඳයි කියනවා, හොඳ නැති දේට හොඳ නැහැ කියලා කියනවා. නමුත් ඕගොල්ලෝ කවුරුත් අමතක කරන්න හොඳ නැති දේ තමයි මේකට කෙලින්ම ඍජුවම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වග කියන්න ඕනේ. 2019 නොවැම්බර් 16 වෙනිදා ජයග්‍රහණය කළ දෙසැම්බර් 20 වෙනිදා ගෙනාපු අයවැය බදු ආදා බදු ගෙවීම සම්පූර්ණයෙන්ම නතර කරා. බදු ආදායම සාමාන්‍ය බිලියන 600ක් විතර අපිට නැතුව ගියා. එතකොට ඒ විතරක් නෙමෙයි, එතුමා ගත්ත ක්‍රියාමාර්ග මේ රටේ මේ අද බංකොලොත් භාවයට අනුව අනිවාර්යෙන්ම ක්‍රියාත්මක වුණා, සිද්ධ වුණා. ඒ වගේම තමයි අමතක කරන්න එපා එදා වෙච්ච මහා සීනි බදු වංශාව. අද වෙනකන් ඒක නිවැරදි වෙලා නැහැ. අපිට දුක මේ වර්තමාන ජනාධිපතිතුමා යටතේ ඒකම වෙන එක. එදා රුපියල් 50 තිබිච්ච බද්ද 125ට අඩු කරලා අර එයාගේ හිතවත් එයාව හැමදාම ආරක්ෂා කරපු ඒගොල්ලෝ රාජපක්ෂ පවුල ආරක්ෂා කරන ඒ කට්ටියට සීනි ටික ගෙන්නන්න දුන්නා, ආනයනය කරන්න දුන්නා. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද මේ රුපියල් 50 බද්ද දානවා සීනි ටික හිතවත් අය ගෙනාවෙන් පස්සේ. මේ එකම කට්ටියක්, ඒගොල්ලෝ ආවත් ඒගොල්ලෝ තමයි රැකෙන්නේ, මේගොල්ලෝ ආවත් ඒගොල්ලෝ තමයි රැකෙන්නේ. මොකද්ද මේකේ තියෙන මේ මොකද්ද යථාර්ථය? ඇයි මේ බදු වංශාවල් මේ විදියට වෙන්න දෙන්නේ? දැන් ලොකු මිනිස්සුන්ට, පෝසත් මිනිස්සුන්ට එහෙම වෙනකොට 15% ඉඳලා 18% වෙනකම් වැට් බදු මුළු රටම ගෙවන්න වෙනවා ජනවාරි මාසෙ ඉඳලා. ඒක අහිංසක ගමේ යමක් කමක් නැති මිනිස්සුන්ටත් එච්චරයි. එදා වේල කීයක් හරි හොයාගන්න මිනිස්සුන්ටත් එච්චරයි. මාසික වැටුප කීයක් මොන විදියට ජීවන වියදමට එකතු කරත් රජයේ සේවකයාටත් එච්චරයි. මේ හැම කෙනෙකුටම වැඩබද්ද ඒ විදියට වැඩි කරනවා. හැබැයි තමන්ගේ හිතවත් අපිට අන්න ඒකයි කනගාටු. මේ අයවැයත් එක්ක අපිට තියෙන ප්‍රශ්නේ තමයි බදු වලින් තමයි රටක් දුවන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. බදු ආදායම නැත්තම් අපි බය නැතුව කියනවා. අපි හැමදාම මේ අපිට බදු ෆයිල් තියෙන මිනිස්සු. හැබැයි මේකේ අපි පාර්ලිමේන්තුවට එනකොටත් අපි බදු ගෙවන උදවිය. හැබැයි මේකේ මේ සමහර අයට විතරක් ඇයි සහන සලසන්නේ? ඇයි අහිංසක මනුස්සයගෙන් වැඩබද්ද අය කරන්න කටයුතු කරන්නේ? ඉතින් මෙතනදි තමයි අපිට ඇත්තටම කනගාටු වෙන්න තියෙන්නේ. මේ ජනාධිපතිතුමා අඩුගානේ ප්‍රකාශයක් කරලා එදා 2020 අර ඔක්තෝබර් මාසේ වෙච්ච සීනි කිලෝකට අය කරපු විශේෂ බද්ද රුපියල් 50 125 කරලා බදු ගෙන්නපුවම එදා වෙච්ච පාඩුව රුපියල් මිලියන 16708 ඒ සමාගමින් අය කරගන්න කටයුතු කරලා මේ ප්‍රශ්නෙට පිටුහලක් කරගන්නවද? එහෙම නැත්නම් අද වෙනකොට ජනවාරි නොවැම්බර් 2 වෙනිදා නැවත රුපියල් 50 දැම්මහම නොවැම්බර් 2 වෙනිදාට ඉස්සෙල්ලා 125 ගානෙ ගෙනාපු සීනි කිලෝ එක නොවැම්බර් 2 වෙනිදාන් පස්සේ රුපියල් 50 බද්ද එකතු කරලා ඒ අය මේ මාකට් එකට උදාහරණයකට ඒ සම්බන්ධයෙන් එතුමා ගන්න පියවර මොකද්ද? මෙන්න මේවා තමයි නිවැරදි වෙන්න ඕනේ. මේවා කාට වුණත් මෙතන සමහරලාට අද තමන්ගේ තනතුරු ආරක්ෂා කරගන්න, මේ ආණ්ඩු ආරක්ෂා කරගන්න සමහර අය මේ සම්බන්ධයෙන් පොඩි පොඩි කතා කියන වෙන්න පුළුවන් කරු නියෝජ්‍ය කතා නැති.
3 කාලයක් තියෙනවා ඔබතුමියට.
ඇයි එහෙම කරන්නේ? එතකොට ඒක නේන්න ඔබතුමා මගේ යාළුවනේ, මේ ටිකක් කියන්න පුළුවන් මට. හැබැයි ඒ නිසා අපි දැන් බලන්න මේ යෝජනාවක් තියෙනවා පළාත් පාලන ආයතන වලට අපේ ඉන්න රාජ්‍ය අමාත්‍යතුමස් ඒගොල්ලෝ 50% ඒ ප්‍රාග්ධන වියදම් ඒගොල්ලෝ උත්පාදනය කරගන්න ඕනේ. ඒක බොහොම හොඳයි. නමුත් වැඩේ තියෙන්නේ කොහෙද? රාජ්‍ය අමාත්‍යතුමනි මේ පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේවා මැතිවරණ තියන්න කියන්න. පළාත් පාලන ආයතනවල පළාත් සභා ආයතනවල පළාත් සභාවල මැතිවරණය තියලා මේ කටයුතු කරන්න කියන්න. නැත්තම් කවුද පාලනය කරන්නේ? නැවතත් එතනත් වෙන්නේ නිලධාරීවාදය. අද මේවා අකර්මණ්‍ය වෙලා පස්සර පස්සර පිටිපස්සර දාලා පුළුවන් තරම් මැතිවරණ ටික, මොකද අපි හිටපු යහපාලන රජය තුලත් පවතින්න තිබිච්ච බලත් සභා ඡන්දය අද වෙනකොනුත් නැහැ. ඉතින් මේවා ගැන ඔබ සියලු දෙනාම මීට වැඩිය විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලීමක් කරන්නේ, ජනාධිපතිතුමා කොච්චර උත්සාහ කරා දැන් මේ කවුරුත් බාරගන්න හිටියේ නැහැ. අපි කවුරුත් බාර, අපේ කට්ටිය විපක්ෂ කවුරුත් බාරගත්තේ නැහැ. ඒක නිසා ජනාධිපතිතුමා මේක බාරගත්තා, එතුමාට කරන්න සහයෝගය දෙන්න ඕනේ කියලා. මේ අපි කරපු දේවල්ද? අපි කොහොමද නැවතත් අර හොරු ගොඩක් එක්ක ආපහු නැගිටින්නේ? ඒ ඒ ඒ ක්‍රමේම නම් ඉස්සරහට යන්නේ. අපි ජනාධිපතිතුමත් එක්ක අපිට පුද්ගලික ප්‍රශ්නයක් නැහැ. මං එදත් එතුමා මගේ නායක හැටියට සලකනවා. අපි ඒකේ කිසිම වෙනසක් නැහැ. නමුත් හැබැයි එතුමා ඒ ගෙනියන මේ නඩේ එක්කම නම් ඔබතුමාලා නිකන් මගෙන් අහගන්නත් එපා ඔය කේකේවා කියන්න කියලා. හැබැයි ඒකම නම් කරන්නේ දැන් බලන්න ශ්‍රේෂ්ඨාධිකරණ බොහොම පැහැදිලිද? ඉතිහාසයේ මෙතනට අග්‍රවීසකාරතුමියක් ගහලා මේ මොනවාද කාරක සභා දාලා දෝෂාභියෝග ගහලා මුළු අධිකරණයම හැල්ලුවට ලක් කරපු එක අද ආයි කරන්න උත්සාහ කරනවා. ආයි ගේන්නලු මේ මොනවද මේ සලකලා බලලා නෙමෙයිලු මේ මූලික අයිතිවාසිකම් පැත්තමට තීන්දුව දුන්නේ. මේවා අපි මේ කර කනගාටු වෙනවා. දැන්වත් ඔය ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන අය යථාලෝකයට හරි තැනට ඇවිල්ලා මේවට මූණ දෙන්න ඕනේ. එහෙම නැතුව අර අධිකරණය හැල්ලුවට ලක් කරන්නවත් අපි දන්නවා තමන්ට කැමති නැත්තම් ඔය පහුගිය දවස්වල ක්‍රිකට් බෝඩ් එකේ, එහෙම නැත්තම් මෙතන අර තවත් අර හෝෂල හේරත් මහත්මයා හෝෂල හේරත් මහත්මයාගේ නඩු තීන්දුව ගැන නඩු තීන්දුව දෙන අයත් ඉන්නවා. ඒ නිසා මේවා කොහේ වුණත් අපි ඉපදිච්ච රටේ අපි මැරෙන්න ඕනේ. කරුණා කරලා මේවා නිවැරදි වෙලා තමන්ගේ දරුවන්ගේ අනාගතය, අනිත් අයට නම් කමන්නේ රටව දරුවන් පිටරට අරන එක ගැන, හැබැයි ගැන හිතලවත් මේවැදී නිවැරදි විය යුතුයි කියන එක ගැන මම මේ අවස්ථාවේ මතක් කරමින් වේලාව ලබා දුන්න ඔබතුමාට ස්තුතිවන්ත වෙමි.
බොමිසති ඔබතුමයට විමලීරවංශ මහත්තයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා දන්නවා ඊයේ රැස් වෙච්ච ව්‍යවස්ථාදායක සභාව අපි සියලු දෙනාම මේ පාර්ලිමේන්තුවේ සමත කරපු ව්‍යවස්ථා සංශෝධනයකින් තමයි ඒ ව්‍යවස්ථාදායක සභාව නිර්මාණය කළේ. සාමාන්‍යයෙන් ඒ ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිතුමා විසින් පත් කරන ඇතැම් පත්කිරීම් ජනාධිපතිවරයාගේ නිර්දේශය වනවා ඒ ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කළ යුතුව තියෙනවා. දැන් දෙවෙනි වතාවටත් ජනාධිපතිවරයා විසින් එවන ලද පොලිස්පති ධූරය සඳහා එවන ලද සේවා දිගුව ඊයේ දෙවෙනි වතාවටත් ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කළා තියෙනවා. නමුත් තවමත් පොලිස්පතිවරයෙක් හැටියට කටයුතු කරමින් ඉන්නේ ඒ ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලද විශ්‍රාමගිය පොලිස්පතිවරයා. ඔබතුමා දන්නවා ඔය විශ්‍රාමගිය පොලිස්පතිවරයා දැනට සේවාධිකව දෙන පොලිස්පතිවරයා ඉන්න කාලේ තමයි, එතුමාගේ අවසාන කාලේ තමයි මේ රටේ විශාල අරාජකත්වයක් නිර්මාණය වුණේ. ඔය ඔබතුමන්ලගේ මන්ත්‍රීවරුන්ගේ ඇතුළු විශාල පිරිසකගේ ගෙවල් ගිනි තැබීම් නිහඬව කරන්න පුළුවන් වුණේ. කිසිම කෙනෙක්ගේ දේපල ආරක්ෂා කරන්න කිසිම පියවරක් නොගෙන සිටියේ. පොලිසිවලට නියෝග දීලා තිබුණා අවියායුධ පොලිසියේ තියෙන බැරැක්කේ තියන්න පොලිසි නිලධාරීන්ගේ අතට ගන්න එපා කියලා. ඉතින් මේ විදිහේ තත්ත්වයකටත් බලපාන පරිච්ඡේදයක හිටපු පොලිස්පතිවරයාට මේ විදිහට සේවාධිකු දෙන එක නෙවෙයි ප්‍රශ්නේ. ඒ සේවාධිකු ව්‍යවස්ථාදායක සභාවෙන් දෙවන වතාවටත් ප්‍රතික්ෂේප කර තිබියදී තවදුරටත් ඔහුව නීති විරෝධීව පොලිස්පතිවරයා හැටියට තබා ගන්න ඇයි? දැන් ඔබතුමා කියන්න පුළුවන් ජනාධිපතිවරයාට විධායක ජනාධිපති හැටියට බලය තියෙනවා පොලිස්පතිවරයා පත් කරන්න කියලා. අපි ගෙනාපු ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ තමයි තියෙන්නේ ව්‍යවස්ථාදායක සභාවේ නම අනුමත විය යුතුයි. එතකොට තමයි ඒක නීතිමය වශයෙන් වළංගු තනතුරක් බවට පත් වෙන්නේ. දැන් නීතිමය වශයෙන් වළංගු පොලිස්පතිවරයෙක් මේ වෙනකොට මේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවේ නැහැ. එහෙම නැතුව පොලිසියක් පවත්වගෙන යන්නේ කොහමද? මෙතනින් එහාට මොනවා හරි රටේ වෙන යම් යම් සිද්ධිවලදී පොලිසිය ගන්න ක්‍රියාමාර්ග කොයි විදියටද නීත්‍යානුකූල වෙන්නේ?
මන්දාකරමන්තවා
මොකද
කතානායකතුමාගේ අවධානය යොමු කරන්න ඔබතුමා නැත්තම් මම දෙන උත්තර බාර ගන්න නැහැනේ ඔබතුමා.
නැක ඔබතුමා දෙන පිළිතුර මම දන්නේ නැහැ මොකද්ද කියලා ඔබතුමාට ජනාධිපතිතුමා වෙනුවෙන්
පිළිතුර දුන්නා. උත්තරේ කලින් කිව්වක මම කිව්වම ඒක ඔබතුමාට හොඳ නැහැ ඒක. ඔබතුමා කලින් දවසේ ඒක මට කිව්වා.
නැහ ඔබතුමා කියන්නේ ඒක ජනාධිපතිවරණ මොරයාගේ තීරණයක් කියලානේ.
ඔව් අපේ ව්‍යවස්ථාදායක සභාවේ කතානායකතුමා ඒ තිබිච්ච ප්‍රධානත්වයෙන් තිබිච්ච එක ඔබතුමා කියන විදිහට ප්‍රතික්ෂේප වෙලා තියෙනවනේ.
ඔව්.
එතකොට ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු කරපු විදිය ඔබතුමා මට වඩා හොඳින් දන්නවා. අනික්
කාරණේ ගැන මාධ්‍යවල පළ වුණා.
ඔව්. අනික් කාරණේ ගැන කියන මම දන්නේ දැනගෙන දැනුමක් නැහැ.
හොඳයි මාධ්‍යවල පළ වුණා ව්‍යවස්ථාදායක සභාව දෙවන වතාවටත් ඊයේ ඒ නම ප්‍රතික්ෂේප කරා කියලා චන්දන කවුද පොලිස්පතිතුමාගේ.
හොඳයි.
ඉතින් මේක ඔබතුමාට හොඳයි කිව්වට මේක රටට හොඳ නැහැ.
පොලිසියට හොඳ නැහැ. ඔබතුමා වරද්ද ගන්න එපා. මේ පාර්ලිමේන්තුවේ ඔබතුමා කරන කතාව හොඳයි කියන එකේ ඔබතුමාට තේරුම් ගන්න බැරි වුණාට මට කරන්න දෙයක් නැහැ ඒකට.
ඔබතුමා මගේ කතාව හරි හොඳයි කියපු එක ගැන මම සතුටට පත්
වෙනවා. එහෙනම් බොහොම හොඳයි. ගරු ජානක අක්කුඹරමැත්ත ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මුලින්ම අද නොවැම්බර් 18 වෙනිදා මේ රටේ අපි ඔබ සැමටම බය නැතුව පාර යන්න මේ රට නිදහස් කරලා දීපු පස්වෙනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපන්දිනේ එතුමාට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරමින් මේ අයවැය 2024 ඉදිරිපත් කරනකොට මේකේ ගොඩක් අය කතා කරා. මේ කතා කරන හැමෝම බදු ගැහුවත් බනිනවා, බදු අඩු කරත් බනිනවා. 15% තිබිච්ච වැත්බද්ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ 8%ට අඩු කරා. ඒක වැරදි කිව්වා. දැන් 18ට වැඩි කරාම ඒකත් වැරදි කියනවා. ඒකට මේ බදු අය කරලා බදු අය කරන්නේ නැතුව මේ කටයුතු කරන්නේ කොහොමද කියලා කිසි කෙනෙක් කියන්නේ නැහැ. හැබැයි තමන් බලයට ආවට පස්සේ එතකොට වැඩි කරනකොට ඒක සාධාරණීකරණය කරනවා. සම මේ අයවැය හරහා අතිගරු ජනාධිපතිතුමා පහුගිය අවුරුද්දට මේ රට තිබුණේ කොහොමද, මේ ඉදිරි අවුරුද්ද මේ රට ගිනියන්නේ කොහොමද කියලා බොහොම නිවැරදිව පෙන්වලා දීලා තියෙනවා. දැන් කියනවා පොතේ තියෙනවා කෙරෙයිද කියලා. අපි දන්නවා මේ අයවැය කතාවල් මේ පහුගිය කාලේ තිස්සෙම කරපු සියල්ලම කිසිම කෙනෙකුට කරන්න බැරි වෙලා තියෙනවා. හැබැයි අපි උත්සාහයක් ගන්නවා මේ පොතේ තියෙන ඒවා ලබන අගෝස්තු මාසේ වෙනකොට මේවා වැඩි හරියක් කරලා පෙන්වන්න. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙවර අපි පළාත් 9ට විශාල මුදලක් වෙන් කරලා දීලා තියෙනවා. මිලියන 34,530ක් මේ පළාත් 9ට පළාත් සභාව හරහා ඒ ප්‍රදේශවල සංවර්ධනය කිරීම සඳහා. විශේෂයෙන්ම අපි දැක්ක පහුගිය දවසක මේ කොළඹ දරුවෙක් මිය යනවා පාසලක ඉදිකිරීමක් සම්බන්ධව. ඒ වගේ තියෙන ඒවා අයින් කරලා ගොඩනැගිලි අන්තරාදායක විදිහට තියෙනවා නම් ඒවා ඉවත් කළා, ඒ පාසල් වල අඩුපාඩු සම්පූර්ණ කරලා දෙන්න. විශේෂයෙන්ම අපේ අමාත්‍යංශය යටතේ අපි මුදලක් වෙන් කරලා දීලා තියෙනවා සියලුම පළාත් සභාවලට. ඒ පළාත් සභාවල තියෙන පාසල් වල තියෙන අඩුපාඩු සම්පූර්ණ කරලා දෙන්න. ඒ වගේම ග්‍රාමීය රෝහල්, ඒ වගේම සෞඛ්‍ය මධ්‍යස්ථාන මේ අඩුපාඩුකම් සම්පූර්ණ කරලා දෙන්න සෞඛ්‍ය අමාත්‍යංශයට අමතරව. එකම අපි උතුරු නැගෙනහිර උතුරු මැද ඌව පළාත් සභාව සඳහා අඩුපාසුකම් තියෙන පළාත් පාලන ආයතනත් එක්ක ඒ ප්‍රදේශවල ජනතාවගේ යටිතල පහසුකම් සම්පූර්ණ කරලා දෙන්න, පෙර පාසල ඉඳන් සියල්ලම සංවර්ධනය කරලා දෙන්න මිලියන 7000ක් වෙන් කරලා තියෙනවා. ඒ අපි බලාපොරොත්තු වෙනවා පළාත් සභාව අකර්මණ්‍ය වෙලා තිබුණත් මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන සම්බන්ධීකරණ කමිටුවල සභාපති තුමල්ලා එකතු කරගෙන මේ වැඩ කටයුතු සාර්ථක කරන්න 2018 ඉඳලා පළාත් සභාව නැති කරේ අපි නෙමෙයි. 3-2ක් ගෙනල්ලා රෑ 9 වෙනකන් ඉඳලා මේ පළාත් සභා ක්‍රමය නැති කරා. මම පළාත් සභාවේ හිටපු කෙනෙක්. ඉතින් පළාත් සභාවට විශාල මුදලක් අපි මේ අවුරුද්දෙත් ලබලා දෙනවා. ඒ මුදල් හරහා අපි බලාපොරොත්තු වෙනවා සෑම පළාතක්ම ඒ අවශ්‍ය කරන යටිතල පහසුකම් නංවන්න ඉතාම ඉක්මනින්. අපි කියන්නේ ලබන අගෝස්තු මාසේ වෙනකොට මේ වැඩ කටයුතු අවසන් කරන්න, දැන් ඉඳන් මේ වැඩ පටන් ගන්න කියලා ජනවාරි වල මේව ආරම්භ කරන්න. එක්කම පළාත් පාලන ආයතන සඳහා මේ අයවැයෙන් අතිකරු ජනාධිපතිතුමා මිලියන 1000ක් වෙන් කළ දුන්නා. මං ඉල්ලීමක් කරා එතුමාට පළාත් පාලන ආයතන ප්‍රදේශවල තියෙන සංචාරක ස්ථාන වල යටතල පහසු ගන්නම් වන්න. එතුමා ඒ ඉල්ලීම ඉෂ්ට කරමින් රුපියල් මිලියන 1000ක් ලබා දීලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දේශීය සහ විදේශීය සංචාරකයන් එන ස්ථාන වල අවශ්‍ය කරන පහසුකම් සපයන්න. විශේෂයෙන්ම අපේ රටේ විශාල දියලි ප්‍රමාණයක් තියෙනවා. ඒ දියලි ගාවට යන්නවත් තැනක් නැහැ. ඒ වගේම ඒ ප්‍රදේශ වැඩි දියුණු කරන්න ඕන. ඒ වගේ සංචාරකෙන් එන ප්‍රදේශවල පළාත් පාලන ආයතනය සම්බන්ධ කරලා ඒ යටතල පහසුකම් ලබලා දීලා එන සංචාරකයාට ඒ ප්‍රදේශයේ තවත් කෙනෙකුට එන්න කියන්න, එතන හොඳයි කියන්න, ඒ අවශ්‍ය කරන පරිසරය හදලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නාගරික ප්‍රදේශවල තියෙන අපේ නගර සභාවත් එකතු කරගෙන නගර අලංකාරය කරන වැඩපිළිවෙළකුත් ආරම්භ කරනවා. අපේ තල්ත අතුකරන මැතිනිය කිව්වා මේ පළාත් පාලන නියෝජිතව නැති එක ප්‍රශ්නයක් කියලා. අපි කියන එක ප්‍රශ්නයක්. පළාත් පාලන ආයතනවල නියෝජිතව ඉන්න ඕන කොයි පැත්තේ හෝ, ඒක අපි පිළිගන්නවා. අපි කිසිසේත් කැමති නැහැ, ජනාධිපතිතුමා කැමතිත් නැහැ මහජන නියෝජිතව නැති පළාත් පාලන ආයතන තියන්න. අපි බලාපොරොත්තු වෙන්නේ ඒ තියන්න පුළුවන් මුල්ම අවස්ථාවේදී මේ මැතිවරණය පවත්වන්න. එක්කම ඒ පළාත් පාලන ආයතන වැඩි දියුණු කරන්න ජනාධිපතිතුමා තවත් මිලියන 600ක් දුන්නා. පළාත් පාලන ආයතනවල අඩුපාඩුකම් සම්පූර්ණ කරලා දෙන්න. දැන් මේ මහජන නියෝජිතව නැති වුණත් අපි අමාත්‍යංශයක් හැටියට ඒ අවශ්‍ය කටයුතු කරනවා. අපේ රුසන් ඇමතුමා ඉන්න කාලේ ආදානගාර ගණනාවක් හදලා ඒව බාගෙට නතර වෙලා තිබුණා. මේ අවුරුද්දේ ඒව අවසන් කරන්න අපි සල්ලි දීලා දැන් ඒ කටයුතු කරනවා. ඒ වගේම ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ ආරම්භ කරලපු අතරමඟ නතර වෙච්ච ඒවා අපි දැන් කටයුතු කරගෙන යනවා. ඒව අවසන් කරලා දෙන්න. ඉතින් අපි පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය හැටියට ඒ වැඩ කටයුතු කරනවා. වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ ජෛක ආධාර අපට ලැබිච්ච එක නතර වෙලා තියෙනවා. ලබන අවුරුද්දේ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මිලියන 2500ක් ලබාගෙන ඒ වැඩ කටයුතු කරන්න. එසා පහුගිය අවුරුද්දක කාලයක් රටේ සංවර්ධනය සඳහා වැඩි මුදලක් යොදවන්න බැරි වුණත් මේ අයවැයෙන් අතිකරු ජනාධිපතිතුමා ලොකු මුදලක් දීලා තියෙනවා රටේ සංවර්ධනය කරන්න. මම මේ කියපු ඔක්කොම අපේ අමාත්‍යංශයේ විතරක් මැදිහත් වෙලා රටේ කරන සංවර්ධනේ. අද ගොඩක් අයට රැකියාව අහිමි වෙලා තියෙන සංවර්ධනේ නතර වෙලා තියෙන නිසා. ඒ වගේම ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමට මහා මාර්ග අමාත්‍යංශයට වෙනම ලොකු මුදලක් දීලා තියෙනවා. අපි ගම්බද, මම ඊයේ පෙරේදා ගාල්ල ගියා පාලමකට මුල් ගල් තියන්න. ඒ ගමේ පන්සලේ හාමුදුරුවෝ කිව්වේ මේ ගමකට එන්න ඕන ගමේ තියෙන අඩුපාඩු දකින්න. මේ කොළඹ නගරයේ හැමතැනම ගියාම හොඳ පාරවල් තියෙනවා, පාලම් තියෙනවා, සියලුම පහසුකම් තියෙනවා. අපේ ප්‍රදේශයකට ගියාම, මගේ ආසනේ ගියාම ඒවැ තමයි ප්‍රශ්න තියෙන්නේ. පාලම් වැඩසටහන යටතේ මම ගිය අවුරුද්දේ කිව්වා පාලම් 150ක් අපි හදනවා කියලා. ඒකෙන් පාලම් 73ක් මේ වෙනකොට අපි වැඩ පටන් අරගෙන අවසාන අදියරේ තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා අඩුම ගානේ පාලම් 74 මේ දෙසැම්බර් මාසේ වෙනකොට ජනතා ඉදිරියටපත් කරලා දෙන්න. ඉදිරි අගෝස්තු මාසේ වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා ඉතුරු වෙච්ච සියල්ලම වැඩ ආරම්භ කරලා මේව අවසන් කරන්න. දැන් මේ අවශ්‍ය කරන පාලම් පිටරටින් අපි ගෙන්නලා තියෙනවා. ඒ වගේ විශාල වැඩ කොටසක් මේ පහුගිය අයවැය තිබිච්ච ඒවා අපි කරලා තියෙනවා. එතුමා කියපු මම එකයි කිව්වේ කියපු ඔක්කොම හැමෝටම කරන්න බැරි වෙලා තියෙනවා. හැබැයි විශාල ප්‍රමාණයක් ආර්ථික අපහසුතාවයේ තිබුණත් ඉෂ්ට සිද්ධ කරලා තියෙනවා. අපි අස්වැසුම දෙනකොට අපි ඔක්කොම දොස් කිව්වා. සුදුසාට මේ අස්වැසුම හම්බුනේ නැහැ කියලා. නුසුදුසාට හම්බුනේ කියලා. ඒක අපි ජනාධිපතිතුමාට කිව්වට පස්සේ බිලියන 180ක් මෙවර වැඩිම මුදල තියෙන්නේ මේ රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන අහිංසක මිනිස්සුන්ට අස්වැසුම ලබා දෙන්න. අපි ඒක සතුටු වෙන්න ඕනේ. ඒක තමයි වැඩිම මුදල. ඒ වැඩිම මුදලක් මෙරටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් දෙනකොට කියනවා ඉදිරියේ ඡන්දයක් බලාගෙනයි මේක දෙන්නේ කියලා. අස්වැසුම රුපියල් 15000 ගානේ සෑම ගමකම දුන්නා. අපි එක ගමකවත් ගිහිලා ඔන්නයට අස්වැසුම තියනවා කියලා කොලයක් බෙදුවද? නෑ. ඒක ප්‍රාදේශීය ලේකම් හරහා දුන්නේ. උස්සව තියලා කාඩ් එකක් ගහලා මෙන්න අස්වැසුම කාඩ් එක කියලා දුන්නද?
කිසිදරක අපි ඒක කරේ නෑ. දෙකක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් ඉදිරියේදී පොරොත්තු ලේකෙන ඉන්නවා විශාල ප්‍රමාණයක්. ඒ අයට මේක ලබලා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම රාජ්‍ය සේවකයින්ට මේ වැඩි කරපු මුදල අපි බැලුවොත් එහෙම අලුතෙන් රාජ්‍ය සේවයට ලස්ස දෙකමාරක් තුනක් ගත්තා හා සමානයි. මිලියන 1.3ක් ඉන්න රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000ක් වැඩි කරාම දැන් ගොඩක් අය බයිනවා. වැඩි නොකරහමත් බයිනවා. වැඩි කරාම කියනවා 2,20,00,000ක් ඉන්නේ රටේ අනිත් අය ජීවත් වෙන්නේ කොහොම දානවා. දැන් රාජ්‍ය සේවකින් 13,00,000කට රුපියල් 10,000 ගන්න වැඩි කරාම මම ඔබෙන් අහනවා රුපියල් 40,000 ගන්න තව කී දෙනෙකුට රස්සාවල් දෙන්න පුළුවන්. එහෙනම් මේක වැඩි නොකරනා. ඒකට ආණ්ඩුව මොන අපහසුතාවය තිබුණත් ඒ රාජ්‍ය සේවකයාගේ පඩි වැඩි කරන්න ඕන අවුරුදු 5කින් රාජ්‍ය සේවකයාගේ පඩි වැඩි කරේ නැහැ. අපි බැලුවොත් මේ පාර්ලිමේන්තුවේ වැඩ කරන අය උදේ ඉඳන් හවස්වලා එනකන් ඉඳලා වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. එතකොට එයාට අනිවාර්යෙන් පඩි වැඩි කරන්න ඕනේ. එහෙම ඒ පඩි වැඩි කරලා තියෙනවා. ඒ පඩි වැඩි කරා විතරක් නෙමෙයි අනිකුත් අයගේ විශ්‍රාම වැටුප ගෙවන්න බිලියන 400ක් වැය කරනවා. ලොකු මුදලක් වැය කරනවා. පහුගිය අවුරුද්දේ විශ්‍රාම වැටුප දෙපාර්තමේන්තුව අපේ අගමැතිතුමාගේ යටතේ තියෙන වැඩිම ප්‍රමාණයකට ගෙව්වා. ඒක නිසා ජනාධිපතිතුමත් අගමැතිතුමත් අපේ අමාත්‍යංශයේ අගමැතිතුමාගේ යටතේ තියෙන්නේ එතුමා මේ වැඩ කටයුතු හරියාකාර කරන්න ලොකු මහන්සියක් දරලා මාසයකට සැරයක් මේ හැම අමාත්‍යංශයෙන්ම ගෙනල්ලා බලලා ඒ අවශ්‍ය කරන උපදෙස් ලබලා දීලා කටයුතු කරනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලේ මේ කටයුතු කරන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ ඉල්ලීමක් තිබුණා. මම 10 වෙනිදා ජනාධිපතිතුමා හම්බෙලා ජනාධිපතිතුමාට කිව්වා පළාත් පාලන ආයතන වල 8,400ක් ඉන්නවා ආදේශක අනියම් කොන්ත්‍රාත් පදනම මත ගත්තේ කම්කරුවා. ඒ වගේ තව පිරිසක් ඉන්නවා පළාත් සභාව වල හා අනිකුත් අමාත්‍යංශ වල. මේ අය ස්ථිර කරන්න අවශ්‍ය කටයුතු කළා දෙන්න කියලා අගමැතිතුමා කැබිනට් පත්‍රිකාව දාලා තියෙනවා. දැන් ඒ කටයුතු ඒ ආකාරයෙන්ම කෙරෙනවා.
කාලය අවසන් වෙන කරන්නේ
විනාඩියක් දෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ මංජුල මන්තුමේගෙන් විනාඩි දෙකක් ඉල්ලා ගන්නවා.
හොඳයි.
මම ඒ කියපු දේ ජනාධිපතිතුමා කිව්වා මේ අයවැය කතාවට දාන්න කියලා. මම හොඳටම දැනගෙන හිටියා මේ අයවැයට එතුමා බොහොම උනන්දුවෙන් ඒ කටයුත්ත කරන්න ඕන කියලා. මොකද මෙයා ස්ථිර කරන්න ඕන කියලා. හැබැයි මම ඉරිදත් දැනගෙන හිටියා මේ අයවැය කතාවේ අතිකරු ජනාධිපතිතුමාම කියපු දේ තියෙනවා කියලා. මම කඩකාටු වෙනවා නියෝජ්‍ය කතානායකතුමනි, මේ කතාවේ තිබුණා. මේ කතාවේ ඒක තියෙනවා. හැබැයි තියෙන්නේ ද්‍රවිඩ භාෂාවෙන් විතරයි. මේ සිංහල භාෂාවේ කෑල්ල කාගේ වුණාට අයින් කරාද මන් දන්නේ නැහැ. ජනාධිපතිතුමාම කිව්වා මේ කරන්න ඕනි කියලා. දැන් මේ විපක්ෂයේ ඉන්න අය කරන්න ඕන වැඩ තමයි මම මේ කියන්නේ. මට මේ දෙමළ භාෂාව තේරෙන්නේ නැහැ. ද්‍රවිඩ භාෂාව දන්නේ ඕන තරම් ඉන්නවා. ඒකට මේකේ මේ 6 වෙනියට 81 වෙනි පිටුවේ 6 වෙනි යට තියෙන්නේ අනිත් තැන්වල තියෙන අස්වැසුම කියලා මේකේ තියෙන වෙන එකක්. මේකේ තියෙනවා සේවා තහවුරු කිරීම, විවිධ රජයේ ආයතනවල විවිධ වැඩසටහන් නැත්තේ බඳවාගත් සේවකින් සේවා මේ වනතේ ස්ථිර කර නැහැ. දින 180කට වැඩියෙන් සේවය කළ එවන් අනියම් සේවකින් රජයේ රෙගුලාසි වලට අනුව ස්ථිර කිරීමකට කටයුතු කරනු ලැබේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජනාධිපතිව බොහොම සද්භාවයෙන් මේ වැඩේ කරන්න ඕන කියලා හිතන් කියලා මේ කතාවට ඇතුළත් කරන්න අවශ්‍ය කටයුතු කළා තිබුණා. හැබැයි මේ ද්‍රවිඩ භාෂාවේ එක කාට හරි අයින් කරන්න බැරි වෙලා තියෙනවා. මේකේ 81 වෙනි පිටුවේ 6 වෙනි යට තියෙන එක මේ අංක ටික බැලුවොත් එහෙම සිංහල භාෂාවෙන් තියෙන අංක ටිකයි, මේකයි දැන් වෙනස්. ඒක නිසා අතිගරු ජනාධිපතිවරණ නැවතවරක් කියලා එතුමා ඊට පස්සේ කිව්ව මේ කටයුත්ත කරනවා කියලා මම එතුමාට ස්තුතියන්ත වෙනවා. එතුමා කියපු දේ කරන්න, අර රාජ්‍ය සේවයේ ස්ථිර වෙච්ච නැති අය ස්ථිර කරන්න ලොකු කටයුත්තක් කරා. මට එක්කෙනෙක් එක දවසක් එක තැනකදී අභියෝග කරා ඕක කරන්න දෙන්නෙත් නැහැ කියලා. හැබැයි ඒ අභියෝග කරපු විපක්ෂයේ කෙනාට කියනවා මේ ජනාධිපතිතුමා යටතේ, මේ අගමැතිතුමා යටතේ මේ සේවකෙන් ස්ථිර කරන වැඩේ කරනවා. මේ රටේ අපි තමුන්නාන්සලා සියලු දෙනාම බොහොම ලස්සනට මහපාරේ ඇවිදලා යන්නේ අවුරුදු 10 15 20 මේ පාර අතුගාන අහිංසක මිනිස්සු නිසා. අවුරුදු 25 වෙච්ච ඇත් ඉන්නවා. ඒ මිනිස්සු තමයි මේ කුණු ටික ඇදලා පාර සුද්ධ කළා. අපි ඔක්කොටම ওই ටයිකෝඩ් දාන මහත්තුරුන්ට ලස්සන මාර්ගයක යන්න අවස්ථාව හදලා දීලා තියෙන්නේ. ඒ දුක දන්නවා ජනාධිපතිවත් අගමැතිවත් අපි. ඒ නිසා ඒ අය ස්ථිර කරන කටයුත්ත අපේ ආණ්ඩුව යටතේ ඉතාම ඉක්මනින් කරනවා කියමින් ඔබතුමාට මට කාලය ලබා දීම පිළිබඳ ස්තුතියන්ත වෙමි. මනින ස්තුතියි.
බවමින් සිටේ ගරු අමාත්‍යතුමනි, ඊළඟට ගරු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා, ඔබතුමාට මිනිත්තු 13ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතා නායකතුමනි, විනාඩි 14ක් නම් මට තිබුණා. නමුත් කෙසේ වෙතත් මම විශේෂයෙන් මගේ කතාව ආරම්භයේදීම මම ස්තුතිවන්ත වෙනවා පසුගිය දින ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන්න තීන්දුවත් සමග. කවුරුන් කෙසේ කොහොම කිව්වත් මේ රටේ ආර්ථිකය විනාශ කළේ කවුද කියන එක ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළා තිබෙනවා. ඒක නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට අපි අපේ ගෞරවය සහ ස්තුතිය අපි උද කරනවා. වගේම මේ සම්බන්ධයෙන් තේරීම් කාරක සභා දැමීම පිළිබඳව අපි සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙනවා. විනිශ්චයකාරතුමාලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ නඩුව සීම සම්බන්ධයෙන් ඒවා ප්‍රශ්න කරන්නට තරම් අපේ තේරීම් කාරක සභා ප්‍රබුද්ධ නැහැ. තේරීම් කාරක සභා ඉතාමත් අසාර්ථකයි අපේ පාර්ලිමේන්තුවේ. ඒක නිසා ඒ සම්පූර්ණයෙන් අපි ප්‍රතික්ෂේප කරනා. වගේම අධිකරණයට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඒ ගත්ත තීන්දුව තීරණයට. මම ප්‍රධාන වශයෙන් මතක් කරන්නට ඕනේ දැන් හුඟ දෙනෙක් කියන දේවල් තියෙනවා, මේ දීර්ඝ කාලයක් තිස්සේ සිද්ධ වෙන දේවල් තමයි මේ දැන් අද තිබෙන ප්‍රතිඵල කියලා. අද සෞඛ්‍ය සේවය ගත්තාම මම අහනවා 2015 මම ජනාධිපති ඉදිරියට පත් වෙලා ගෙනාපු පළවෙනි පනත තමයි ඖෂධ පනත. මහාචාර්ය ශේනක බිබිලේ මහත්මයාගේ අවුරුදු 40ක් තිස්සේ පාර්ලිමේන්තුවේ විවිධ අංශවල කතා කරපු එතුමා මරලා දැම්මෙත් ඖෂධ පනත පිළිබඳව කටයුතු කරන්න ගිහිල්ලා. නමුත් ඖෂධ පනත සම්මත කළා. අද ඖෂධ පනත ක්‍රියාත්මක නැහැ. ඒක නිසා ඖෂධ පනත ක්‍රියාත්මක නොවීම මේ රටේ දුගී දුප්පත් ජනතාවට ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක්. අනිත් පැත්තෙන් ගත්තාම මම කියන්නට ඕනේ මුරගාකන්ද කළුවඟ ජලාශ වගේ දේවල් විශේෂයෙන්ම මගේ 1997 තමයි මම ඔය මහා ජලාශ තියෙන මහා කැලෑවලට ඇතුළු වෙන ඉංජිනේරු මහත්තුරු සමග ඒකලා තමයි 2007 වැඩපාටම් ගන්න පුළුවන් වුණේ. එච්චර දීර්ඝ කාලයක් ගිහිල්ලා නමුත් මගේ කාලය තුල උතුරුමැද මහඇල සහ ඒ වගේ වයඹට වතුර යන ඇලවල් වැඩ පටන් ගත්තත් ඒවා 2019 පස්සේ අවුරුදු 2ක් 2.5ක් නැවතිලා තිබුණා. මම පටන් ගත්ත මිනිපේ ඇලේ වැඩ අවසන් කරලා පෞගේ දවස්වල මම දැක්කා වාරිමාර්ග ඇමතිතුමා විවෘත කරනවා. ප්‍රධාන වශයෙන්ම මොරගහකන්ද කළුවඟ ජලාශ තුලින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවටත් කන්තලේ ජනතාවටත් ප්‍රධාන වශයෙන්ම වයඹ ඇල සහ උතුරුමැද ඇල ඒ වගේ මිනිපේ ඇලවල් තුලින් ඒ පළාත්වල ජනතාවට විශාල විශිෂ්ට සේවයක් සිද්ධ වෙනවා. ඒක මම කියන්නට ඕනේ රට පුරා පවතින වගුවඩ රෝගය වෙනුවෙන්. මගේ කාලේදී මම පටන් ගන්න තිබුණා සෑම ප්‍රදේශයකම වගුවඩ රෝගීන් වැඩි ප්‍රදේශවල ජල පෙරණ යන්ත්‍ර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සල්ලි දීලා නාවික හමුදාව කළේ. 2019 ආණ්ඩුව ආපු ගමන් ඒක නැවැත්තුවා. ඒක නවත්තපු එකේ ප්‍රතිඵලයක් තමයි දැන් වකුගඩු රෝගීන් නැවත වැඩි වෙන්න පටන් අරගෙන තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම අනුරාධපුර පොළොන්නරුව හම්බන්තොට දෙහිඅත්ත කණ්ඩිය මොනරාගල උතුරු නැගෙනහිර ඒ ප්‍රදේශ ගත්තාම අපි විශාල වශයෙන් මේ මැෂින් හයි කරලා තිබුණා. අදේව නඩත්තු කරන්න නැතුව ඔක්කොම කඩා වැටලා තිබෙනවා. මේවාට වග කියන්නේ කවුද කියන ප්‍රශ්නේ අපි අහන්නට ඕනේ. ඒත් එක්කම මම කියන්නට ඕනේ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම සිංහරාජ වනාන්තරයට මම හෙක්ටයර් අක්කර 30,000ක් එකතු කරුවා. මම ජනාධිපති ධූරධාරණ කාලේ එකම දවසේ ගැසට් 65ක් මම අස්සම් කරුවා හබරණ මහ වනාන්තරයේ මැද්දේ පැලසිටීමේ ව්‍යාපාරයකට ගිහිල්ලා 2019 ඒ සෑම එකකින්ම කරේ මේ රටේ ජනතාවට හුස්ම ගන්න පුළුවන් ඔක්සිජන් දෙන්න පුළුවන් රටක් බවට මේ රට පත් කිරීම. නමුත් ඒ ගැසට් නිවේදනය අද කොතෙක් දුරට ක්‍රියාත්මකද කියන එක ප්‍රශ්නයක් තිබෙනවා. සමහර අස්සම් කරපු ගැසට් නිවේදනය 2019 පස්සේ මොකද මම මගේ නිල කාලයෙන් පස්සේ ඒවා මුද්‍රණය කළත් නැහැ. එතකොට මේවා සල්ලි යන දේවල් නෙවෙයි. නමුත් රටේ අනාගතය වෙනුවෙන් කළ යුතු දේවල්. ඒ දේවල් කෙරිලා නැහැ. දැන් අපි ප්‍රධාන වශයෙන්ම ත්‍රිවිධ හමුදාව මම යෙදෙව්වා පරිසර සංරක්ෂණයට. ඒ වගේ පරිසර සංරක්ෂණය සඳහා පාසල්වල පරිසර සංරක්ෂණ ඒකක පීඨණු ලැබුවා. ඒ තුළ විශාල සේවයක් සිද්ධ වුණා. ගස් කපන චේන්සෝ ප්‍රධාන වශයෙන්ම මම නීතියක් මේ ක්‍රියාත්මක කළා. පිටරටින් ගෙන්නන එක නැවැත්තුවා. සති 3ක් දුන්න චේන්සෝ අයිතියට ගස් කපන අයට හොරට තමන්ගේ ළඟම තියෙන පොලිසිය ලියාපදිංචි කරන්නයි කියලා. ඒවා සති 3ක් ඇතුළත ලියාපදිංචි කරලා තිබුණා 85,000ක්. ඒ අතරේ ලියාපදිංචි නොකළේ ඒවා ඇති. නමුත් ඒවා ඔක්කොම අද යට ගිහින් තිබෙනවා. ඒක නිසා මූලික වශයෙන්ම පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් කතා කරන විට 2019 ආණ්ඩුව ඇවිල්ලා එවක් පළවෙත්ත ජනාධිපතිතුමා 69,00,000 අරගෙන ඉස්සෙල්ලාම පළවෙනි සතියෙම කරපු දෙයක් තමයි වැලි ප්‍රවාහන බලපත්‍ර සම්පූර්ණයෙන්ම අහෝසි කරලා දැම්මා. වැලි ප්‍රවාහන බලපත්‍ර අහෝසි කරපුවාම වැලි පස් ගල් සම්පූර්ණයෙන්ම පොලිසිය මගදී අල්ලන්නේ නැහැ, බලන්නේ නැහැ. රටේ හැම තැනම කඳු වටිනා තැන් කපාගෙන, ඇලවල් වල ඉවුරු කපාගෙන, ගංගා වල ඉවුරු කපාගෙන වැලි අදින්න පටන් ගත්තා. ඒකෙන් මේ රටේ බරපතල පරිසර සංරක්ෂණය පිළිබඳ ප්‍රශ්නයක් මතු වුණා. මේවා මේ ඉස්සර කාලේ කරපු දේවල් නෙවෙයි. මේවා 2019 පස්සේ සිද්ධ වෙච්ච දේවල්. මේවා කාගේ ඌමනාවට කොහොම කෙටිච්චේවා දන්නේ නැහැ. අක්කර හෙක්ටයර් අක්කර 107,000 අවශේෂ කැලෑ කියලා සම්පූර්ණයෙන් නිදහස් කෙරුවා. මේ රක්ෂිත ඇලවල් වලට රක්ෂිත පාරවල් වලයිනේ තියෙනේවා. දිසාපතිවරුන්ට අවශ්‍ය විදිහට මැතිඅමැතිවරුන්ට ඒවා ඕන කෙනෙකුට දෙන්න. දැන් ඒවා එක එක්කෙනාට දීලා ඒවා ගෙවල් හදලා, බංගලා හදලා, කඩ හදලා ඒවා විනාශ කරලා තිබෙනවා. ඒවා අනාගත සංරක්ෂණය වගේම වාරිමාර්ග රක්ෂිත, ඒ වගේම ප්‍රධාන වශයෙන්ම ජලාශ රක්ෂිතේ විදිහට තියෙන්නට ඕනේ. ඒවා ඔක්කොම විනාශ කෙරුවේ 2019 පස්සේ. මද්‍රව්‍ය මර්ධනය පිළිබඳව ගෙන ගිය වැඩපිළිවෙල ඇත්තටම අඩපණ වෙලා තිබෙනවා. පහුගිය අවුරුදු 3 කාලේ ගත්තාම මම මරණීය දඬුවම් දෙන්න අත්සන් කළා 4 දෙනෙකුට. මට ඒක දිගටම කරගෙන යන්න තිබුණා නම් අද මේ වෙන විට මේ රටේ පාසල් දරුවන්ගේ ඒ පාසලට මද්‍රව්‍ය අයිස් යන එක සිදුවෙන්නේ නැහැ. නමුත් අද පාසල් වල අයිස් මද්‍රව්‍ය පිරීලා මුළු රටේම පාසල් දරුවන් විනාශ වෙන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒක නිසා රට පුරා මමගෙන ගිය මද්‍රව්‍ය මර්ධනය සම්බන්ධයෙන් ජාතික ව්‍යාපාරය විශේෂයෙන් මෙහිදී මතක් කරන්නට ඕනේ. අනිත් පැත්තෙන් ගත්තාම මේ රටේ කෘෂිකර්මාන්තය අපේ සිංහල රජ දවසේ දා මහා පරාක්‍රම බාහු රජුන්ගේ, එහෙම නැත්නම් පණ්ඩුකාභය, අග්බෝ, මහසෙන් මහරජවරුන්ගේ කාලේ පටන් තිබිච්ච විශිෂ්ට කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මේ 2019 පස්සේ මේ පෝර ප්‍රශ්නයක් ඇදලා අරගෙන. කවුරු උපදෙස් දුන්නද අපි දන්නේ නැහැ. නමුත් මේ රටේ කෘෂිකර්මාන්තය කඩා වැටුණේ ඒකෙන්. ඒක නිසා පළතුරු, එළවලු, පොල්, තේ, රබර්, බඩඉරිඟු නිෂ්පාදන, වී ගොවියා ඉතාමත්ම අන්ත අසරණ තත්ත්වයට පත් වුණා. මේ තත්ත්වයන් තුළ අපි කල්පනා කරන්නට ඕන මේ රට 2019 පස්සේ මේ සිද්ධ වෙච්ච දේවල් මොනවද කියලා ඊට කලින් අවුරුදු ගණන් එක එක්කෙනා ගණන් හදලා පෙන්නනවා. ජාත්‍යන්තර සම්බන්ධතා ලෝකේ විශේෂයෙන් බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ මම තමයි ලෝකේ සෑම රටක්ම බටහිරද, නැගෙනහිරද, උතුරද, දකුණද සියලු රටවල් මේ රට සමග මිත්‍ර කරගෙන ගිවිසුම් 400,000ක් අස්සම් කෙරුවා. මේ රටට අවශ්‍ය වුමනා දේවල් විවිධ ක්ෂේත්‍ර, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, තාක්ෂණය, යටිතල පහසුකම් සංස්කෘතික වෙන දේවල් පිළිබඳව අපේ රට අවශ්‍ය සහයෝගය ගන්න ඒ අස්සම් කරපු ගිවිසුම් වලට උනේ මොකද්ද කියලා අපිට දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම 2015 වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අපෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා තිබුණේ 2015 මම ජනාධිපතිවීමෙන් පසුව තමයි ඒගොල්ල නැවත අපි මිත්‍ර කරගත්තේ. ඒගොල්ලන් සම්පූර්ණයෙන් ඈත් වෙලා මේ රට සම්පූර්ණයෙන් අත්හැරලා දාලා තිබුණේ ශ්‍රී ලංකාව සමග සම්බන්ධතා පැවැත්වීම. අද ප්‍රධාන වශයෙන් මම කියන්න ඕන ලෝක සාම සම්මේලනයේ මම අද ප්‍රධාන වශයෙන්ම ආසියා පැසිෆික් කලාපීය සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ. ඒ නිසා ලෝක සාමය පිළිබඳවත් කලාපීය සාමය පිළිබඳවත් අපේ වගකීම් අපි රජයක් විදිහට ඉස්තු කිරීම ඉතාමත්ම අවශ්‍යයි. ඒ වගේම මම කියන්න ඕන මගේ කාලයේ පටන් ගත්ත ග්‍රාම ශක්ති ව්‍යාපාරය ඉතාම සාර්ථක වුණා. ස්වය ශක්තියෙන් නැගී සිටීම සඳහා අපි ආරම්භ කරපු වැඩපිළිවෙල මේ රටේ දුගී දුප්පත් ජනතාවට 2019 ආණ්ඩුව ඇවිල්ලා ඒක එහෙම් පිටින්ම නවත්තලා දැම්මා. ස්මාර්ට් ශ්‍රී ලංකා මේ රටේ තරුණ පිරිසට මම ලැප්ටොප් 1000ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල බෙදලා උතුරු නැගෙනහිර මේ ප්‍රදේශවල දකුණ හැම තැන බස්නාහිර ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන පටන් ගත්ත ඉතාම සාර්ථක වුණා. ඒකට විත්ත දෙයක් නෑ 2019 පස්සේ ඒවා සම්පූර්ණයෙන්ම නැතුව ගියා. ඒවා සම්පූර්ණයෙන්ම තමන්ගේ ස්වය ශක්තියෙන් ගොඩනැගෙන අපි හදපු දේවල්. ඉතින් ග්‍රාම ශක්ති ව්‍යාපාරයේ නැතිවීම අසාර්ථක කිරීම දුගී දුප්පත් ජනතාවට බරපතල ප්‍රශ්නයක්. ඒ වගේ මම කියන්නට ඕන 19 සංශෝධනය අවෝසි කිරීම මේ රටේ ඓතිහාසික තීන්දුවක්. ප්‍රජාතන්ත්‍රවාදයේ මානව හිමිකම් මූලික ඓතිහාසිකම් ආරක්ෂා කරන්නට ඒ තුල නමුත් 2019 ආණ්ඩුව බලයට පත් වෙලා 2021 පස්සේ මූලික වශයෙන්ම 20 සංශෝධනය සහ 21 සංශෝධනයෙන් 19 අවස්ථාවෙන් දුන්න ප්‍රජාතන්ත්‍රවාදය අපිට නැති කරලා දැම්මා. අද රට ඉතාමත්ම අස්ථාවර තත්ත්වයකට පත් වෙලා තිබෙන්නේ IMF එක තියෙන දෙවෙනි මුදල දෙනවායි කියනවා කියන කිව්වට තවම නැහැ. ආණ්ඩුවක් කියනවා දෙනවා කියලා. නමුත් තවම දෙන පාටක් පේන්නේ නැහැ. ඉතින් මේ මත්කුඩු අයිස් ගණිකා ජාවාරම මේ රටේ වේගෙන් ඉහළ ගිහින් තිබෙනවා මේ ආර්ථිකයේ කඩාහැලීම නිසා. ඒක නිසා අද අපි මේ ගැන විශේෂයෙන් සැලකිල්ල යොමු කරන්නට ඕන. මේ පිළිබඳව නිදහස් ජාතික ව්‍යාපාර ආරම්භ කරන්න ඕන. රජයට පමණක් මේව කරන්න පුළුවන් කමක් නැහැ. රජයේ නායකත්වය අරගෙන මත්කුඩු අයිස් ගණිකා වෘත්තිය වැඩිවීම, ඒකට තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම ගණිකා වෘත්තිය වැඩිවීමට දුගීභාවයේ දුප්පත්කම, මේවා සම්බන්ධයෙන් අවශ්‍යශය අපි අවශ්‍ය කටයුතු කළ යුතුයි. රාජ්‍ය සේවයේ බරපතල කඩාවැටීමක් අපි දකිනවා. රාජ්‍ය සේවයේ අද කාර්යක්ෂමතාවය ගත්තාම ප්‍රධාන වශයෙන්ම 100%ට වඩා පහළ වැටලා තිබෙන්නේ. ඒ රාජ්‍ය සේවයේ සම්පූර්ණ ප්‍රතිසංවිධානය කිරීමක් අවශ්‍යයි. රටට අවශ්‍ය වන්නේ පූර්ණ වෙනසක්. දූෂණයෙන්, වංචාවෙන්, සොරකමෙන් තොර ඉතාමත්ම ශක්තිමත් විධිමත් වැඩපිළිවෙලක් තමයි මේ රටට අවශ්‍ය වන්නේ. මේ තත්ත්වයන් සැලකිල්ලට ගත්තාම මේ රටේ රාජ්‍ය සේවය කියලා කියන්නේ 116ක් විතර ඉන්න නිෂ්පාදන බලකාය, සංවර්ධන බලකාය, මේ රට ගොඩනගෙන බලකාය. ඒ නිසා ඔවුන්ගේ ප්‍රශ්න දිහා බලලා ඔවුන්ට අවශ්‍ය සහන දීලා කාර්යක්ෂම වැඩපිළිවෙලක්, විධිමත් වැඩපිළිවෙලක් රාජ්‍ය සේවයේ අවශ්‍යයි. අනිත් පැත්තෙන් ගත්තාම මම කියන්නට ඕනේ ඉතාමත්ම කනගාටුවෙන් මගේ කාලයේදී මම මේ රට බෞද්ධ රටක් විදියට මම ත්‍රිපිටකය ජාතික උරුමයක් කරමු ලැබුවා. ජාතික උරුමයක් කිරීම ඒක ස්ථාවර වුණා, ඒක ශක්තිමත් වුණා, ඒක අද ප්‍රශ්නයක් නැහැ. මම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එවකට සිටි මේ රටේ නියෝජිත තුමියට මහනුවර දළදා මාලිගාවසල විශාල උත්සවයක් තබලා ජාත්‍යන්තර වශයෙන් අපේ ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම සඳහා අවශ්‍ය කඩදාසි බාර දුන්නා. එතුමිය කිව්වා මේක අවුරුදු දෙකක් යනකොට තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. නමුත් මම ජනාධිපති ධුරයේ නැති කාලේ ඒකේ කඩදාසි වගයක් ආවා පහුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ 15 කලින් පුරවලා යවන්නයි කියලා ඒ කටයුත්ත සම්පූර්ණ කරන්නට ඒ ආපු සියලු කඩදාසි සංස්කෘතික ඇමතිතුමාට 2022 මම බාර දුන්නා ඔක්කොම කඩදාසි. ඒ වගේම පත් කරලා තිබුණු කමිටු වාර්තා සියල්ල දුන්නා බෞද්ධ කටයුතු කොමසාරිස්, ඒ වගේම සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් මේ සාකච්ඡාවට ගෙන්නුවා. නමුත් ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අපට ආපු ප්‍රධාන වශයෙන්ම ලෝක උරුමයක් කිරීම පිළිබඳව ත්‍රිපිටකය ඒ කඩදාසි සම්පූර්ණයෙන්ම විසිකරලා දැම්මා. ඒවා යටපත් කෙරුවා, ඒවට වෙච්ච දෙයක් නැහැ. මේවා පව් ඒ කරගත්ත පව් තමයි, ඒවෙන් ඇතිවෙච්ච සාපය තමයි මේ රටේ විශේෂයෙන්ම ගෙවල් දොරවල් දාලා යන්න සිද්ධ වුණේ, තනතුරු දාලා යන්න සිද්ධ වුණේ, එවැනි තත්ත්වයක් ඇති වුණේ කියන එක මම කියන්නට ඕනේ. ඒක නිසා ප්‍රධාන වශයෙන්ම මේ සම්බන්ධයෙන් අපි කටයුතු කිරීම ඉතාමත් අවශ්‍යයි. දැන් චැනල් පෝ චිත්‍ර විශේෂයෙන්ම පෙන්නපු ප්‍රවෘත්ති අද චිත්‍රපටයක් බවට විතරක් පත් වෙලා තිබෙනවා. චැනල් පෝ සිද්ධිය ගත්තාම චැනල් පෝ සම්බන්ධයෙන් ඒ සම්පූර්ණයෙන්ම මේ අදහස් අද යටපත් වෙලා තිබෙනවා. මේ රටේ නිදහස් අධ්‍යාපනය, මේ රටේ නිදහස් සෞඛ්‍ය, අද නිදහස් කියන වචනේ අයින් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. අද අධ්‍යාපනයේ නිදහස් නැහැ, අද සෞඛ්‍ය සේවයේ නිදහස් නැහැ. ඒ මොකද අද පාසල්වල දරුවන්ට ටියුෂන් පන්ති නැත්නම් විභාග පාස් කරන්න බැහැ. දෙමව්පියෝ බරපතල අසීරු අමාරුකම් වලට පත් වෙලා ඉන්නවා. සල්ලි තියෙන දෙමව්පියෝ දරුවෝ එක්ක පිටරට යවනවා, නැත්නම් ඒ මුදල් ගෙවලා ටියුෂන් පන්ති වලට යනවා. නමුත් ගම්බදේ ඉන්න පොළොන්නරුව, අනුරාධපුර, හම්බන්තොට වගේ ප්‍රදේශවල ජනතාවට තමයි ඒකෙන් බරපතල අසීරුවක් ඇති වෙලා තිබෙන්නේ තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය දෙන්න. එතකොට කෘෂිකාර්මික ප්‍රදේශවල ඉන්න ගොවි ජනතාවට තමන්ගේ දරුවන්ගෙට අධ්‍යාපනය දෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා නම් ඒ අවශ්‍ය මුදල් ගෙවන්න බැරි නම් මේ රටේ අනාගතයේ කුමක්ද කියන එක අපිම හිතාගත යුතුයි. අපි මොනවා කතා කළත් මේ රටේ ප්‍රධාන වශයෙන් අධ්‍යාපනය කියන්නේ දීර්ඝකාලීන ආයෝජනයක්. ඒ දීර්ඝකාලීන ආයෝජනය තුළ තමයි අධ්‍යාපනය මේ රට ගොඩනගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම තමයි නිදහස් සෞඛ්‍ය සේවාව. නිදහස් සෞඛ්‍ය සේවාවත් අද සම්පූර්ණයෙන්ම නිදහස් කියන වචනේ අයින් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. මුදල් නැත්නම් දුගී දුප්පත් ජනතාවගේ ඉඳලා සෑම කෙනෙකුටම සෞඛ්‍ය සේවයේ ඒ සේවය ලබා ගන්න පුළුවන්කමක් නැහැ. ඒක නිසා මේ අවුරුදු 15ක 20 25ක 30ක කතාවක් නෙවෙයි. 2019 පස්සේ සිද්ධ වෙච්ච දේවල් ගත්තාම මේ රට අද වැටලා තිබෙන තත්ත්වයට ඒ 2019 පත්වෙච්ච ආණ්ඩුවේ මුල් අවුරුදු දෙකේ ඉඳලා මේ දක්වා මේ කාලය තුළ විශේෂයෙන්ම වගකී යුතුයි කියන එක මම ප්‍රකාශ කරමින් මේ රට ගොඩගැනීම සඳහා දූෂණයෙන් වංචාවෙන් තොර අවංක පිරිසකගේ නායකත්වයර්ථයේ මෙරටේ ආණ්ඩුවක් පිහිටවීම අනාගතයේ සිදුව යුතුයි. ඒ සඳහා අපි අවශ්‍ය සහයෝගය ඕනෑම කෙනෙකුට ලබා දෙනවා. ඒක නිසා දූෂණයෙන් වංචාවෙන් පුරුන්ගෙන් තොරව දේශපාලනයට මේ පාර්ලිමේන්තුවට ඇතුළට එන 225 පිරිසිදු මිනිස්සු වෙන්නට ඕනේ. මුළු රටම දන්නවා මේ රටේ තත්ත්වය කොහොමද කියලා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුවට තීරින් කාර්ක සභාවක් දානවා නම් ඒකෙන් මුළු රටේම ජනතාවගේ අප්‍රසාදයේ පත් වෙනවා පාර්ලිමේන්තුව. ඒක නිසා පාර්ලිමේන්තුව අප්‍රසාදයට පත් කරන්න එපා. ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව පහුගිය අවුරුදු කීපය තුළ ආර්ථිකයේ කඩාහැලුවේ කවුද කියලා ඒක අපි අවංකව පිළිඅරගෙන මෙතනින් එහාට රට ගොඩනැගීම ගැන කටයුතු කළ යුත්තේ. මේ ආකාරයට අපි කටයුතු කළ යුතුයි කියන එක ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා. ඉස්සුති නියෝජ්‍ය කතානායකතුමනි,
බොහොම ස්තුතියි ඔබතුමාට. දිවාහාර විවේකයේ සඳහා පාර්ලිමේන්තුව කටයුතු පස්සරු එක දක්වා අත්හිටවනවා.